Definitely. මේක තමයි ප්‍රථම රාජකාරී විය යුත්තේ. ඊයේ දවසත් මෙතන ඉඳලා මහන්සි බලන්න නැතුව අද දවසත් ආපේක තමයි වටින්නේ. මම දෙවියන්ගෙන් ඔබ වගේ නෙමෙයි මහන්සිනේ, ඔබ හොඳටම දන්නවනේ මහන්සිච්ච හැටි ජීවිතේ. රසාවක් කරන්න පොදු මහන්සියක් නේද උනේ? ඒ රසාවක් කරන්න මහන්සියලා මහන්සියලා වෙන්ගෙන්දනේ. ඔබට මහන්සිය පුරුදුයි. ඒදා මහන්සිය අතහැරගන්න එපා. ඔබට මහන්සිය පුරුදුයිනේ. ඒක අතහැරගන්න එපා. ඒකයි මම ඔබට කියන්න තියෙන්නේ, ඔබට අවුරුදු 55ක් පැනනට පස්සේ රිටයර් වෙන්න හදන්න එපා කියලා. 55 පැන නම් දැන් තමයි මක් කරන්න ඕනේ පටන් ගන්න. ඒ 55ක් යන කම්බින්ගදී අට්ටේ දිහරාටි jigujjati කළා. දැන් විශ්‍රාම යන්න හදන්න එපා. කිසිම වැඩ කරන්න නැති වැඩ ටිකක් තමයි තුන්දෙනි කළේ. අද ලෝක සම්මතෙන් නම් ඉතින් සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙලා හිටියා ඉතින්. සමාජයට වැඩදායි පුද්ගලයා කියන එක නිර්වචනය කරන්න බෑ. සමාජයට වැඩදායි පුද්ගලයා. කවුද සමාජය කියන්නේ? අට්ටියති හරායති jigujjati කර කර ඉන්න පිරිසක. තවත් අට්ටියති හරායති jigujjati කෙනෙක් එකතු වෙලා සමාජය හැදිලා තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. දැන් ඔබගේ දරුවා යනවා සෙල්ලම් කරන්න. කොහෙටද යන්නේ? තවත් සෙල්ලම් කරන ළමයි පිරිසක් ගාවට. ඔබ ඉතින් බලන් ඉන්න අවුරුදු තට්ටේ ඉඳලා. ඒගොල්ලෝ සෙල්ලම්ගයක් හදාගෙන ඒ සෙල්ලම්ගේ අතුරු දෙලා කට්ටියක් වැලිපත් වෙනවා, කට්ටියක් කඩේ අදාගෙන, කට්ටියක් රජ වෙලා ඔය ආකාරයෙන් ඉන්නවා. ඉතින් ඔය කට්ටිය දිහා බලද්දි ඔබට මොකද හිතෙන්නේ? අනේ මේ වෙලාවේ මේ ගණන් ටිකක් හදලා මේ ළමයින්ට යහපතක් වෙනවනේ. මේ මොනවද මේ විකාර කර කර ඉන්නේ කියලා හිතනවනේ. ඔබ තමයි බේදෙන වැඩේ. ඒක හරියට සිංහදිනේ බාල කාලයේදී කොම්පිට්ටු හැදුවා වගේ තමයි ඔය ඔක්කොම ඒවා. බාල කාලයේදී හදපු කොම්පිට්ටු වලට මොකද උනේ? හැබැයි කොම්පිට්ටු හදන වෙලාවේ සිංහදිනේ ඔබ සියලු දෙනා හිතන් හිටියේ කොහොමද? ඔබ සියලු දෙනා ඇත්ත ලයිෆ් එකක ජීවත් ඇත්ත ජීවිතයක ජීවත් වෙනවා වගේ තේරුන්නේ නැද්ද? හ්ම්. ඒ සෙල්ලම් ගේ හදාගෙන කොස්කොල තොප්පි දාගෙන ඔබම කටයුතු කරනකොට පින්වදින අපි හැමෝටම හිතන්නේ අපි මේ ඇත්ත ජීවිතයක ජීවත් වෙනවා කියලා. නමුත් අපේ දෙමාපියන්ට එහෙම හිතුන්නේ නැහැ. අපේ දෙමාපිය පැත්තක ඉඳලා බලන් හිටියා. එනේ මේ පොඩි වුන් ඉතින් මම මේ කරන වැඩ. එයාට හිතුනේ එහෙම. ඒ වගේ පින්වදින ඔබත් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තට පස්සේ ඔබට තේරෙන්න පටන් ගනි පින්වදින. මේ ලෝකේ කළ යුතු යමක් තියෙනවා පින්වදින. ඒ කළ යුතු යමට ඔය එකක්වත් අයිති නැහැ. මම මේ හැමදෙස්සෙම මේක කියන්නේ පින්වදින. රසාවල් ලයින් කරලා දාලා මේ වැඩේ දිගටම කරන්න කියන එක නෙමෙයි. මේ වැඩේ දිගටම කරන්න කියන එක විතරයි මම කියන්න ඕනේ. මම ඔබට කියන්නේ මේකනේ, ඔය ප්‍රයොරිටි ලිස්ට් එකේ රසාවට තැන දෙන්න එපා කියලා. ප්‍රයොරිටි ලිස්ට් එකේ මුලින්ම ළමයව දාන්න එපා කියලා. ප්‍රයොරිටි ලිස්ට් එකේ මුලින්ම නෝනව දාන්න එපා, මහත්තයව දාන්න එපා, අම්මා තාත්තව දාන්න එපා, මුලින්ම දාගන්න තමන්ව. මොනවයි වෙන්න ඕනේ? ඒකටයි මම මේ කියන්නේ. එකෙනම් මම ඔබගේ පැත්තේ ඉන්නේ පින්වදින. ඔබ මුලාවට අහුවෙලා ඔබ අර අම්බලමේ ඉන්න පිරිසව මගේ කියලා කියාගත්තාද? ඒ මුලාවට අහුවෙලා පින්වදින ඔය අදහස එන්නේ. ඉතින් මුලාවට අහුවෙලා ඉන්න නිසා තමයි අර පුංචි කාලේ සෙල්ලම්පත් ඉව්වේ. අම වලන්ටි හිකුත් ගෙනත් දුන්නේ. පොඩි වලන්ටි හිකුත් ගෙනත් දුන්නේ. ඒ වලන්ටි කියලා දාලා එහෙම ඉව්වා. මුලාවට අහුවෙලා නිසායි පින්වදින එහෙම කළේ. දැන් මුලාවට අහුවෙලා තියෙන නිසා මේක පේන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ පේන කෙනකින් අහලා දැනගන්න ඕනේ මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ නිසා මම ඔබට කියන්නේ සිංහදනේ, ඔය ඔක්කොම කරන්න. හැබැයි ඔබගේ ඔබට තියෙනවනේ මේඳනේ ඔබ දාගත්ත වැඩපිළිවෙල වටිනකම අනුව නම් මේක කරන්න ඕනේ. තව වෙලා තිබ්බොත් මේක කරන්න ඕනේ. තවත් වෙලා තිබ්බොත් මේක කරන්න ඕනේ. තවත් වෙලා තිබ්බොත් මේක කරන්න ඕනේ. ඒකේ පින්ගදෙන අංක එකට දාගන්න නිවන. ඔබ විසින්ම මං කියනකොට දාලා වැඩක් නැහැ. මම දැන් මේව මෙහෙම කිව්වට බින්දුනේ මම ඔබට ධම්ම අවබෝධය ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. නැත්නම් අවවාද වලින් වැඩක් නැහැ පින්දුනේ. ධම්ම අවබෝධයෙන් Tamanටම හිතෙන්න ඕනේ ඒක කරන්න. නැත්නම් ඒක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මම කියනවට ඔබ දානෝ හාමුදුරුවෝ කියනවනේ ඉතින් දැන් ඉතින් මාස ගානක ඉඳලා කියනවනේ අපි පොඩ්ඩක් කියන දේ හාමු පව් ඔය හාමුදුරුවෝ කියලා ඔන්න ලිස්ට් එකේ දාගන්න උඩට ඕක. වැඩක් නැහැ සංගද. ඇයි මොකද වෙන්නේ? ආයෝග එනවා පල්ලෙහාට. මොකද හේතුව වෙන්නේ? ඔබ ඔබගේ පවුල කියන එක, ෆැමිලි එක කියන එක වෙන්නේ එකට දාලා තියෙන හේතුවක් ඇදුව. ඒක නිසා ඒක සාමාන්‍යයෙන් පල්ලෙහාට එන්නේ නැහැ. අවිද්‍යා තෘෂ්ණා සහිතව දැඩි ලෙස බැඳිලා තියෙන නිසා වෙන්නේ. ඒකට තමයි වැඩිපුරම බැඳිලා තියෙන්නේ. ඒක නිසා ඒක උදෙසා තමයි වැඩිපුරම අභිසංකාර කරන්නේ. ඒකයි විදිය. ඒක උදෙසා වැඩිපුරම බැඳලා ඒක උදෙසා තමයි වැඩිපුරම අභිසංකාර කරන්නේ. ඉතින් මේ වැඩිපුරම අභිසංකාර කරන එක තමයි පින්දෙන එකට දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට මොන හරි වුණොත් තමයි ඔබට වැඩිපුර දුක. ඒක නිසා ඔබ ඒක එකට දාලා තියෙන්නේ. ඒකට යටින් රස්සාව තියෙනවා. නැත්නම් තමන්ගේ ව්‍යාපාරයේ තියෙනවා. හේතුව මොකද්ද? මේ ව්‍යාපාරයේ උඩ තමයි මොකක් තියෙන්නේ? අර ෆැමිලි එක තියෙන හොඳට බාන් පින්දෙන. දැන් ඔබගේ තියෙනවානේ ෆයිල් ලිස්ට් එක. ෆැමිලි ෆස්ට් කියලා කියාගෙන ඉන්නේ හැමදෙස්සෙම. අවුල තමයි අංකයක කියලා. මගේ පවුල ඇය වෙන්නේ මට කරන්න බැරි දෙයක් නැහැ කියලා කියාගෙන ඉන්නේ. මගේ පවුලට කවුරු හරි හිංසා කරන්න ආවොත් එහෙම. මට කරන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ කියලා කියාගෙන ඉන්නේ. ඒකයි ස්වභාවය වෙන්නේ. බලන්න එකට දාලා තියෙ. හරි ඔක එකට ඉන්න ඕනේ වෙන්නේ. ඔබ පවුල නෙමෙයි. දහම් අවබෝධය තුළින් මේ ගැන දැනගත්තට පස්සේ ඔබට එකට එයි ටික ටික. يعني පොඩි තල්ලුවක් තමයි මම මේ අවවාද වලින් දෙන්නේ. නැත්තම් මේ අවවාදයෙන් වැඩක් නැහැ සින්ද. අවවාදෙත් එක්ක ඔබ ගැටෙයි නැත්තම්. ගැටෙන්න පටන් ගන්නේ. හාමුදුරුවෝ විකාර කතා කරනවා. මේ මේ මගේ පවුල්. ගැටෙන්න ගන්නවා. නමුත් දහම් තුළින් ඔබට මේක අවබෝධ වෙනකොට ඇත්ත නේ නම් හාමුදුරුවෝ කියන්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඔබ පුළුවන් තරම් කරන්නේ දහම් අවබෝධයට පත් වෙන්න. එතකන් කාලයේදී පින්වදින පරිස්සම් වෙන්න. පුළුවන් තරම් මේකට කාලය යොදන්න. ඉතින් මම ඔබ අද ආපු එක සම්බන්ධව පින්වදින. බොහොම සතුට වෙනවා. හොඳ ඔබට යමක්ම තේරිලා තියෙන නිසා. මේක කොහොම හරි කරගන්න ඕනේ කියන තැන. කොච්චර මහන්සි වුණා. ඒක නිසා කිසිම කෙනෙක් හිතාය වෙන්න එපා. දැන් තමයි නියම රස්සාව පටන් ගන්න තියෙන්නේ. අනික් වැඩ වලින් පුළුවන් තරම් රිටය වෙන්න උත්සාහ කරා. මේ වැඩේට පුළුවන් තරම් ටයිම් එක දෙන්න. ආසාව කරන ගමන් මේක කරන්න. ගෙදර ඉන්න ගමන් මේක කරන්න. මේ කරනවා කාටවත් පෙන්වන්න ඕනේ නැහැ පිංගදල. මේක කරනවා කියලා තමන් කාට හරි පෙන්වනවා කියලා කියන්නේ ආයෙ තමන් වලේ වැටෙනවා. මේක හරි සූක්ෂම ගේම් එකක් මේ සෙල්ලම් කරන් තියෙන්නේ. මේකේ කාටවත් දොස් පරොස් නගන්න බෑ. කාට හරි දොස් පරොස් නැගුව ගමන් තමන් ෆේල් වෙනවා. ආර සිංහ හිංසා කරන්න බෑ. හැබැයි ලෝක සත්‍යයට පුළුවන් ඔබට හිංගි හිංසා කරන්න. ඒ කියන්නේ හරියට මේ ගේම් එකේදී පින්විතනේ ඔබට දීලා තියෙන පලිහක් විතරයි. කවර කරගන්න පලිහක් දීලා තියෙනවා විතරයි. කඩුවක් දීලා නැහැ. දැන් ඔබට තියෙනවා පින්විතනේ එක්තරා කොනක ඉඳලා තවත් කොනකට යන්න. ඒ යන අතරමඟදී ඔබගේ හතුරු ඇවිල්ලා ඔබට ගහනවා. මේ ගහන ඔබට කරන් තියෙන එකම දේ මොකද්ද? පලිහ අල්ලන එක විතරයි. එහෙනම් අර එහා පැත්තේ ඉන්න හතුරට කතා කරලා කියන්නේ මම යනවා කියලා කියන්නේ. ගියපු ගමන් ඒක මොකද කරන්නේ? ඇඳලා ගහන්න පටන් ගන්නවා. ඔබට ආපහු ගහන්න බෑ. ගැහුවොත් හරි පිං. ඒක මිනිස්සේ කියන ඔබට හුනියම් කරනවා. ඒ මිනිස්සේ හුනියම කරනවා. ඉතින් ඔබ ඒක කපනවා ලක්ෂයයි. ඒ කපල මාසයක් කරනකොට ආයෙ හුනියමක් කරනවා. ඒක කපනවා ආයෙ ලක්ෂයයි. ඔබ සත්න කරුණාවෙන් හුනියම කප කප යනවා. ඉතින් මාසෙකට ලක්ෂ ගන්න වියදම් වෙනවා. ඔහොම නොවෙන්න තියෙන එක ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඌව මරලා දානෙක් ගිහිල්ලා. පළවෙනි හුනීම කළා. කෙලින්ම ඌව මරුවා. ඊට පස්සේ හුනීව කපාගත්තා. වැඩි ඉවරයි. ආයි කරන්න එකෙන්නේ නැහැ. මිනිස්සු එහෙම කරනවා කින්ද? මිනිස්සු කියලා තර්ජනය කරනවා. ඔබ ආපස්සරයක් මේක කළා අහුනොත් එහෙම අනිවාර්යෙන් ඔබේ ළමයව කපනවා පෙති වලට කියලා. ඇපේට තියෙන මට අංගාල එයාට වටිනෙක් කෙනෙක්ව ඇපේට තියලා කපනවා ඔගේ දරුවව කියලා. නැත්නම් ගහනවද වගේ දරුවට ඇසිඩ් ආයෝ කරලා තිබ්බොත් එහෙම කියලා. දැන් ඉවරයි වැඩේ. නමුත් මේ විදිහට අපි යන ගමනේදී අපිට එහෙම කරන්න බෑ. හුනියම 100 පාරක් කළත් 100 පාරම කපන් වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි මොකද? ඒ මනුස්සයව තරහ කරගන්න නැතුව ඉන්න එක. ඒ මනුස්සයාට මෙත වදාගෙන ඉන්න එක. ගමනට බාධායි. ඒක නිසා කාටවත් පේන්න මග වඩන්න එපා මගේ. මතක තියාගන්න ඔය ගෙදර ඉන්න අයගේ පටන් මේ ලෝකේ ඉන්න හැම කෙනාම හතුරු ඔබට ඉන්න. මේ නිවන් මගේ යන්න. මොකද හැම කෙනා ගාම ගනුදෙනු තියෙනවා. තාම මේ ගනුදෙනු මතු වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක්ගෙන් හැරෙන්න පිණිස අනිත් හැම කෙනාගෙම ඔබට ගනුදෙනු තියෙනවා පිණිස නරක පැත්තට ආපු. කල්යාණ මිත්‍රයාගේ තියෙනවා පිණිස මේ ගනුදෙනු. නමුත් කල්යාණ මිත්‍රයා කියන කෙනා ධම්ම අවබෝධයෙන් ඉන්න නිසා එයාත් මේ පාරේ යන නිසා අර ගනුදෙනුවට එන්න දෙන්නේ නැහැ එයා. මොකද එයා දන්නවා ගනුදෙනු ඇවිදෙල්ල වෙලා එයාට තරහක් ආවොත් එහෙම එයාගේ මග වැහෙනවා කියලා. ඒක නිසා එයා ඒ ගනුදෙනුට ඉන්න දෙන්නේ නැහැ. විපාකේ ආවත් එයා ඉවසගෙන ඉන්නවා. මොකද එයාත් මේ ගේම් එක සෙල්ලම් කරන කෙනෙක් නිසා. එතකොට මේ ගේම් එක සෙල්ලම් කරනාගේ තියෙන පළවෙනිම රූල් එක තමයි කිසිම කෙනෙකුට හිංගි හිංසා කරන්න බෑ. හොරමර වංචා සුරාසු දුරාචාර කරන්න බෑ. පුරුකේලම් පරිසවචන හිස් වචන කියන්න බෑ. ලෝභ දේශ මොහ කරන්න බෑ. ඔනෝක තමයි පිංගදනි. පළවෙනිම රූල් එක මේ ගේම් එකේ. නැත්තම් ගේම් එක ඔබ විසීම ෆේල් වෙනවා පිංගදනි. හතුරු ගහන්න දෙයක් නැහැ. ඔබ විසීම ෆේල් වෙනවා. ඒක නිසා ඔබ ඔහොම පරිස්සමෙන් වනේ කටයුතු කරන්න. පුළුවන් තරම් කරන්න පිංගදනි. පුළුවන් තරම් කරන්න හැබැයි ලෝකෙට පෙන්වන්න එපා තමයි මේක කරනවා කියලා. පෙන්නම ගමන් ඇවිස්සෙනවා කියන්නේ. ඔබ මම ඔබට කිව්වනේ මායя කියන්නේ කවුද? මායя කියන්නේ නිවන තියෙනවා කියලා විශ්වාස කරන කෙනෙක්. බොහෝ පිරිසක් කියනවා නිවන නැහැ කියලා හිතාගෙන ඉන්න ගිහි පැවිදි පිරිස අතරේ. නමුත් මායя හැම නැහැ බඳුනේ. මායя කියන්නේ නිවන පිළිගන්න කෙනෙක්. මායя තදින්ම විශ්වාස කරනවා නිවන තාම තියෙනවා කියලා. ඒක නිසා බඳුනේ ඔබ පරිස්සම් වෙන ඕනේ මායя. අර අනිත් පිරිසකින් පරිස්සම් වෙන්න ඕනේ නැහැ. මොකද මේගොල්ලෝ කියන්නේ නිවන නැහැ කියලා. ඉතින් නිවන් මාර්ගයට මේගොල්ලෝ බාධා කරන්නේ නැහැ. හැබැයි කැපි පේන්න හැදුවොත් මේගොල්ලෝ බාධා කරනවා අයසරයා. ඒකේ විදිහ. ඔබ දිගින් දිගටම කොහරි බණ කියාගෙන 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 ගියොත් එම ඔන්න ප්‍රශ්නයක් එනවා. මාර්ගයෙන් එක පැත්තකින් ප්‍රශ්නයක් එනවා. මාර්ගයට තන අන්ත පහත් ජීවිත ගත කරන මිනිසුන්ගෙන් තව ප්‍රශ්නයක් එනවා. මාර්ගය නිවන පිළිගන්නවනේ. අර මිනිස්සු නිවන පිළිගන්නේ නැහැ. නමුත් මොකද වෙන්නේ? ඔබගේ කැපි පෙනීම එයාට ප්‍රශ්නයක්. ඒක නිසා ආයි පහර වදින්න පටන් ගන්නවා. මන් නිවන් දකින්න මන් නිවන් දකින්න කී කී යන්න කියන පස්සේ මොකද වෙන්නේ? එතන මායගෙනු පහර වදින්න පටන් ගන්නවා. දැන් හොඳම ක්‍රමය තමයි මොකද්ද? සද්ද නැතුව යන්න මේ ගමන. හැම තප්පරයක්ම යූස් කරන්න පිංගුදලි මේක උදේ. අපිට පුළුවන් ඒක කරන්න. ඒකට තමයි සතර සතිපට්ඨාන ඉගෙන ගන්න ඕනේ හරියට. සතර සතිපට්ඨාන ඉගෙන ගන්නවා කියලා කියන්නේ පිංගුදලි අවංගම කියනවා සෝතාපන්න ඵලයට පත් වෙනවා. සෝදාපන්න ඵලයට පත් වෙච්ච දවස් ඉඳලා පිංගුදින එතනින් එහාට ආයේ මම කියන්න දෙයක් නැහැ. මම පොඩි තල්ලුවක් දෙන්න විතරයි තියෙන්නේ. එතනින් එහාට ඔබ යනවා මේ ගමන. සෝදාපන්න ඵලයට පත් වෙනකොට තමයි පිංගුදින අංක 1ට එන්නේ නිවන කියන්නේ. ඒ කියන්නේ මෙච්චර ආපු මාර්ගයේ යටි අතට යන්න ගිය මාර්ගයේ පිංගුදින උඩ අතට හරව ගන්නවා. ඉතින් උඩ අතට හරව ගත්තට පස්සේ දැන් ඉතින් කොහෙද යන්න තියෙන්නේ? උඩට. ඒක හරියට කැරේ පල්ලෙහාට යන මැෂින් එකක් වගේ. ඔය පොළොව අතර හරවල මැෂින් එක ස්ටාර්ට් කළොත් මොකද වෙන්නේ? ඉතින් පොළොව ඇතුළට යන්නේ. ඔය උඩ අතර හරවල මැෂින් එක ස්ටාර්ට් කළොත් ඒක උඩ පැත්තට යන්නේ. සෝතාපන්න ඵලය කියලා කියන්නේ මේකද? මෙච්චර කල් යට අතර යන්න හිටපු කෙනාගේ අනිත් පැත්ත හැරෙව ඒක. ඒකට තමයි කල්යාණ මිත්‍ර ශක්තිය ඕනේ. ඒක ඒකත් නවය වෙන්නේ ඔබට අවබෝධ කරන්න තියෙන්නේ. මේක සනිකරම අවබෝධයක්. ඒ අවබෝධය ලබන්න. ඒ අවබෝධය ලැබුව ගමන් ඔබට තේරෙන්න පටන් ගන්නේ පිංගුදිනේ මම මෙච්චර කල් කරපු එක කිසිම තේරුමක් නැති වැඩ කියලා. නමුත් කරන්න දෙයක් නැහැ ඒවා කරන්න වෙනවා. ඒවා කරන ගමන් මම මේක කරගන්න ඕනේ කියලා. එතකොට මේක කරන ගමන් මම මේක කරගන්න ඕනේ කියන දන්ට එනකොට පිංගුදිනේ ඔබට තියෙන සූක්ෂම වෙන්න. පුළුවන් තරම් සූක්ෂම වෙලා ගත කරන හැම තප්පරයක්ම මේ උදෙසා ගත කරන්න. සිහිය පිහිටවන්න පිංගුදිනේ හැම තිස්සෙම. ඒකයි කරන්න තියෙන්නේ. සිහිය පිහිටවන්න. මොකේද? තමන් අවබෝධ කරගත්ත දහම තුලට. දහම අවබෝධ නැත්තම් දැන් සිහිය පිටවන්න බෑ. එහෙනම් දහම අවබෝධ කරන්න. ඔච්චරයි කරන්නේ. දහම අවබෝධ නම් අවබෝධ කරපු දේ සිහිය පිටවන්න. දහම අවබෝධ නැත්තම් අවබෝධ කරන්න. අවබෝධ නොකර පින්විතනේ සිහිය පිටවන්න බෑ. අර ලෞකික සිහිය නම් පිටවන්න පුළුවන් වුණා. තමන් ඉඳගෙන ඉන්නකොට මම දැන් මේ ඉඳගෙන ඉන්න සද්දයක් එනකොට සද්දයක් එනවා සද්දයක්. එහෙම උගන්නනා ඉන්න අපේ. ඉතින් ඒ වැරද්දක් දකින්න අපිට අයිතියක් නැහැ. නමුත් අපි ඉගෙනගත්ත දහම් න්‍යායයක් තියෙනවානේ. අපිට අවබෝධ වෙච්ච දහම් න්‍යායයක් තියෙනවානේ. අපිට ඒ අවබෝධ වෙච්ච දහම් න්‍යායයට ඒකක්ව ගැලපෙන්නේ. අපි එහෙයෝ නෙමෙයි මං කියන්නේ එහෙයෝ උන එහෙයන්ට නිවන් දකින්න බෑ. එහෙනම් බූරුවන්ටත් නිවන් දකින්න පුළුවන්. බූරුවත් හැම දෙයකටම ඔළුව නනවා. අනිත් එක තමයි පිළිගන්නේ දේශනාවක් අහන්නේ. ඔබ දේශනාව අහන්නේ ශ්‍රද්ධාවෙන් නෙමෙයි. දේශනාව අහන්නේ අලුතෙන් මිනිස්සු විදියට. මිනිස්සු වැඩගත් මිනිස්සු ඉන්නේ. කෑ ගහ ගහතලු මරමර කෑ ගහ තොප්පි දාගෙන එහෙම නෙමෙයි. දහම් ගරුත්වයෙන් යුතුව බණ ටික අහනවා. ශ්‍රද්ධාව ඇති වෙන ඊට පස්සේ බණ ටික ඇහුවට පස්සේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ මේකද? මේ ශාසනයේ ක්‍රමවේදය ඕක. මේ ශ්‍රද්ධාව ඇති වෙනකොට තමයි සීලේ පිහිටන්නේ. අද ඔක්කොටම කලින් ශ්‍රද්ධාවන්ත වෙලා ඔක්කොටම කලින් සීලේ පිහිටලා ඔක්කො ඊට පස්සේ තමයි බණ හරි බණ ටික අහන්නේ. එවෙන්නේ නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ? හින්දින්නම් හරි බයයි. ධර්මයේ තර්ක කරන්නත් බයයි. හිතන්නත් බයයි. ඒ ඔක්කොම බයයි. ඒක නිසා කියන දේ එහෙම හරියන්නේ නැහැ මේකට. හැමතැනටම ගිහිල්ලා එහෙයි එහෙයි කියන්නේ ප්‍රශ්නයක් නැහැ. මෙතනට ඇවිල්ලා එහෙයි කියන්න එපා. මම මෙතන පින්වදින අපි ඔබට බයින් නැහැ කවදක්වත්. ඔබ ඒක හොඳටම දන්නවා. ඔබ මෙතනට ඇවිල්ලා පොඩක් බයින් ඉන්න එපා මේකට. ගුරු හඳුරු බණින් දන්න එහෙම එකක් එහෙම හිතන්න එපා. මේ ආරාමෙතුට ඔබ බයෙන් එනවා නම් පින්වදින අපිට හෙන ගහනවා. අපිත් ඒක කතා කරන්න ඔබට බයයි නම් එහෙම අපිට හෙන ගහනවා පින්වදින. ඒ කියන්නේ ඇයි? ලෝක සත්‍යයගේ පින්වදින වෛර පහ බය පහ දුරු කළා නෑනේ අපි එතකොට බලද්දී. ලෝක සත්‍ය බයයි නේ අපිට. එහෙම බය වෙන්න ඕනේ නෑ පින්වදින. ගෞරවය කියන්නේ බයට නෙමෙයි. ඒ කියන්නේ පොලිසිය OIC මහත්තයාට තියෙන එකයි. පන්සලේ හාමුදුරන්ට තියෙන එකයි දෙකම එකක් වුණ මොකද? ඒක මොඩකමන්නේ. පොලිසිය වයිසි මාතර බයයි මිනිස්සු. එහෙම බන්දරේ හාමුදුරන්ටත් ඒ බයම આવත් එහෙම හොඳ. නඩුකාරු උන්නාන්සේට බයයි මිනිස්සු. බන්දරේ හාමුදුරන්ට බය වෙලා හරියන්නේ නැහැ මිනිස්සු. ඒක නිසා මම ඔබට කියන්නේ බේදුනේ ඔබ හොඳට විමර්ශනශීලීව ධර්ම ශ්‍රවණය කරන්න. මෙතනට ඇවිල්ලා ඔබගෙන් වෙන්න ඕනේ එකම එක දේ තමයි පිළිගන්නේ මේ කියන දහම හොද්දට ජීවිතයට ගලපලා බලන්න මේක ඇත්තද කියලා. ඇත්තයි කියලා පිළිගෙන බලන්න යන්න එපා. ඔන්න ඉතින් බුදුහාමුදුරන්ගේ වන්න තමයි මේ කියන්නේ. ඕක නම් ඉතින් ඇත්තම තමයි. ඉතින් ආයෙ අහන්න දෙයක් නැහැ. ඕක ඇත්තම තමයි. නෑ පිළි. එහෙම කරන්න එපා. හරි බුදුහාමුදුරන්ගේ දහම ඇත්ත තමයි. මං ඇත්ත කියනවාද කියලා කොහොමද දන්නේ? ඔය මිනිස්සු කියන්නේ මම ධර්මයේ විකෘති කරනවා කියලා. ඉතින් ඒ ස්වභාවයෙන් අහන්න. විකෘති කරනවාද දන්නේ නැහැ. බලන්න ඕනේ විකෘති කරනවාද කියලා. ඒ විදිහට අහන්න. මේක සත්‍යයි කියලා හිතාගෙන අහන්න එපා මිනේ. ඔය තව හේතුවක් ඔය ධර්ම තේරෙන්නේ නැති වෙන්නේ. ඔය නම් ඉතින් ඇත්තම තමයි කියන්නේ. මට ඒක තේරෙන්නේ නැහැ. ඒවට ඇත්ත තමයි. ඉතින් තේරෙන්නේ නැති එකක් ඇත්ත කියලා කියන්නේ කොහොමද ඔබ? තථාගතයන් වහන්සේ ඇත්ත තමයි කියලා තියෙනවා. නමුත් මං කියන්නේ මං විකෘති කරනවා කියලා හිතාගෙන ඉන්නකෝ. එහෙනම් ඔබට බලන් තියෙන මොකද්ද? ඒක විකෘතියක්ද? ප්‍රകൃතියක්ද කියලා. ඉතින් ඔබට බලන් තියෙන එකම ක්‍රමය මොකද්ද? තමන්ගේ ජීවිතයට ඇප්ලයි කරලා බලන එක. තමන්ගේ අත්දැකීමට දාලා බලන එක. දැන් මම ඔබට පටන් ගන්න ගන්නේ කිව්ව මොකද්ද? රසාවනේ රසාව කර කර ඔය ජීවිත ගත කරන එක. අට්ටි යති හරයති ජීවිතයති කියලා. හ්ම්? පිළිගන්න එපා එකපාර. තේරෙන්නේ නැත්නම් ඉවසගෙන ඉන්න. මොකද? තේරෙනකම්. පිළිගන්න එපා. ඒක පිළිගත්තොත් මොඩයි වෙන්නේ? ආමඳුරු කියනවා අට්ටි යති හරයති ජීවිතයති කියලා. ආමඳුරුනි කියන්නේ ඒක නිසා පිළිගන්න ඕනේ. එහෙම කරන්න එපා. ඔබට තේරෙනකල් පිළිගන්න යන්න එපා. පව නොකර ඉන්න එච්චරයි කරන් තියෙන්නේ ඔබට තේරෙන කල. ඉතින් පව කියලා ඔබට තේරෙනවනේ පින්වදේ. තව කෙනෙකුට හිඟි හිංසා කරනකොට ඒ කෙනා වේදනාවට පත් වෙනවා කියලා. ඒ කෙනාට රිදෙනවා කියලා. ඒ කෙනාගේ මේ පපුවට දරා ගන්න බෑ කියලා. තේරුම් ගන්න ඉස්කෝලේ යන්න ඕනේ නේද කවුරු? ඒක ඕන කෙනෙකුට තේරෙනවනේ. බල්ලෙකුට ගලකින් ගහවම ඌ කෑ ගහගෙන දුවන්නේ. ආදරේට නෙමෙයි කියලා හොඳටම දන්නවනේ. තව කෙනෙක්ගේ දේ හොරකම් කළාට පස්සේ පින්වදේ මේකේ මනුස්සයල දරා ගන්න බැරි වෙනවා කියලා දැනගන්න. ඉස්කෝලේ යන්න ඕනේ නේ. ඩිග්‍රියක් ගන්න ඕනේ නේ ඒකට. එහෙනම් දසා කුසලයේ කරන්න එපා. ඒක බලෙන් හරි නතර කරගෙන ඉන්නේ. ඉතුරු ටික කරන්න තියෙන්නේ මේකද මේ දහම හොඳට විශ්ලේෂණය කරලා ගන්න එක. තථාගතයන් වහන්සේගේ සමීපයේදී උන්වහන්සේගේ තියෙන මේ මහා ශ්‍රේෂ්ඨත්වයේ හැරුණකොට මිනිසුන්ට මේ ධර්ම තේරිච්ච එක ක්‍රමයක් තමයි ඕක. ඒක හේතුවක්. ඒක තේ පිළිගත්තේ නැහැ තථාගතයන් වහන්සේගෙන අවුරුදු 35ක තරුණේ. අමාරුකුව මේ මෙච්චර වයසක මේ ශාස්ත්‍රවරු ඉඳද්දි මොකද මේ ඔබ වහන්සේ කියන්නේ මේ ඔබ වහන්සේ තමයි බුද්ධ කියලා මේ පොඩි කොල්ලෙක් එහෙම අහපුවා ඉන්නවද දෙල්ල කෙස්රාවුල් පැහිච්ච පිරිස ඉන්නකොට මොකද්ද මේ ඔබ වහන්සේ කියන්නේ බුද්ධ කියලා ඒක නිසා එහෙම පිළිගත්තේ නැහැ මිනිහ. ඥාති ටිකවත් පිළිගත්ත ධර්මසාර බුදුහාමුදුරුවෝ. අන්න යමාමහ බැලහර පානුන අපේ ශාක්‍යයන්ගේ මානිය දුරු කරන්න. යමාමහ බැලහර කියන්නේ මම බුදු. බුදු කෙනෙකුට විතරයි. ඒ හැමෝම දැනන් ඉන්නේ නැති බුදු කෙනෙකුට විතරයි මේ කරන්න පුළුවන් කියලා. අන්තිමට යමාමහ බැලහර පෑවා. එනවා මොට්ට රැලක් ඉන්නේ නැති බින්ද නැත්නම් යමාමහ බැලහර පාන්න ඕනේ. බණ ටිකක් කියනවානේ. යමහා පෙරහැර පෑව කියලා මොකද දෙයක් වුණාද? ධම මානේ ධමනේ වුණාට පස්සේ මොකක් හරි වෙන්නේ නැති. නමුත් ඔයලා බණ ටිකක් කිව්වනම් අනුශාසනා ප්‍රාතිහාර්ය පෑවනම් මොකද වෙන්නේ? ඔක්කොටම සෝතාපන්න වෙන්න තිබ්බ නේද? මේ මොට්ට රැලක් ඉන්නේ නැති. ඒ තරම් අධික මානෙන් ඉන්නේ නැත්තේ. ඒක නිසා උන්වහන්සේ උනේ මොකද? යමහා පෙරහැර පාන. එනේ ඒ තරම්වත් උන්වහන්සේ එහෙම ගණන් ගත්තේ නැහැ. ඒක නිසා වින්දුනේ මිනිසුන්ට විමර්ශනය කර කර බලන්න අවස්ථාව තිබ්බා. එහෙ කියලා ලෝන් ගාලා පිළිගන්නේ නැතුව. ඒ නිසා මම ඔබට කියන්නේ වින්දුනේ මේක විමර්ශනය කරලා බලන්න. පිළිගන්න යන්න එපා. එකපාර. එකපාර පිළිගන්නේ නැතුව හොඳට විමර්ශනය කරලා බලන්න. ඒකයි තියෙන්නේ. මං අට්ටියේ හරදි ගොච්චද කිව්වොත් ඔබ බලන්නේ ඇයි කියලා. එච්චරයි. ඒකට තව දහම් අවබෝධයටපත් වෙන්න. අවබෝධයටපත් වෙන්න පත් වෙන්න තේරෙයි. මගේ ස්වභාවය මම කිව්වේ මේකදනේ. කවුරු කිව්වත් මං එහෙම පිළිගන්න ලෑස්ති නෑ. කවුරු හරි කිව්වොත් එමේ හිතගෙන චූ කරන එක තමයි හොඳ කියලා. මේකදනේ මං අහනවා ඇයි කියලා. එයා ඒකට උත්තරේ දුන්නේ නැත්නම් එහෙම තමයි පරම්පරාවෙන් ආවා කියලා මං හොයලා බලනවා. නැත්නම් මං එහෙම කරන්නේ නෑ. දෙයක් කරන්න හේතුවක් තියෙනවනේ විශේෂයෙන්ම සතාගත සාසනේ පිළිබඳව දෙයක් කරන්න හේතුවක් තියෙනවනේ. අද උන්නහදේ තමයි හේතුඵල ධර්ම ඉදිරිපත් කළා තියෙන්නේ. හේතුඵල ධර්ම ඉදිරිපත් කරලා උන්නහදේ ඕක කොහොම කරන්න ඕනේ ඕක කොහොම තමයි කියලා කියන්න හරියනවා. එහෙම හරියන්නේ නැහැ. අට්ටියේ තහරදි දිගුච්චේ තමයි. ආයෝක අහන්න දෙයක් නැහැ. ඕකයි මොකුත් හිතන්න බෑ අට්ටියේ තහරදි දිගුච්චේ. කොහොම හිතාලා. නෑ නිවන් මගද? එහෙම නැහැ. අවබෝධයයි එන්නේ අවබෝධය. ඒ අවබෝධය ලබන්න උත්සාහ කරන හැම කෙනාම. අවබෝධයෙන් තමයි අතහැරෙන්නේ පිළිගන්න. තමන්ට දහම තේරෙන්න තේරෙන්න අතහැරෙනවා. මම වෙන කිව්වන්නේ ඔබ ටාගට් එකක් ගන්න ඔබගේ දරුවෝ අතාරින්න. ඒකේ ලෝකෙදින් ලොකු මේක. ඒක අතහැරියගෙන ඔබ ඔක්කොම අතහැරලා වගේ තමයි. එදා තියෙන ජීවිතේ විතරයි ඊළඟට. ඒ වගේ මට්ටමක තියෙන ටාගට් එකක් ගන්න. දරුවෝ අතාරින්න කියන්නේ කන්න නොදී ඉන්නේකද? නෑ. හිතින් අතහැරලා යනවා. ටාගට් එකක් ගන්න. හිතින් අතහැරලා දානවා. වකිමුදුකන් සියල්ල පෙර දාටත් වඩා ඉස්ස ගන්නවා. නමුත් හිතින් අතහැරලා දානවා. ඒකට ඔබ උත්සාහ කරන්න. ඒකට වීරය කරන්න. ඔබ අල්ලන් ඉන්න දේවල් තියෙනවා නම් ඒක අතාරින්න වීරය කරන්න. අතාරින්න වීරය කරනවා කියන්නේ මොකක්ද? ඒක කැතයි ඊය ජරාව කියන එකද? නෑ. ඔබ කිව්වොත් එහෙම නෝනාව මම අතාරින්න ඕන කියලා නෝනා කැතයි ඊය ජරාව කියන එක ඉඳදී මොකද වෙන්නේ? අල්ලව ගෙදර නෝනාව කරිෂෝ කියන්න පටන් ගන්න දන්නේ නැතුව. මේක වෙනවා. මොකද වෙන්නේ? එකක් ජරාව කියන්න මොකද වෙන්නේ? අනිත් පැත්ත තරාදී කොහෙ යනවද? උඩ එනවා. නැත්නම් යට යනවා ඒ දෙක එක. ඒකේ ස්වභාවය. නසන්නෝනි රාගේවත්, ද්වේෂේවත් නෙමෙයි නසන්නෝනි මොකද්ද? මෝහය. මෝහය නසනකොට වෙන්නේ රාග ද්වේෂ වලට පවතින්න බෑ. මෝහය කියන්නේ තියෙන මුලාව. මුලාව කිව්වේ පින්විතනේ අවිද්‍යාවෙන් පටන් ගත්ත එක. මුලාව කියන්නේ. ඒකයි මුලින් ආපු එක නිසා. චක්‍රයේ මුල තියෙන අවිද්‍යාව. ওই මුලෙන් පටන් ගත්තා නම් යමක් පින්විතින් අන්න එතන තමයි මුලාව තියෙන්නේ. එහෙනම් ඔබට කරන්න ඕනේ දේ තමයි පින්විතින් අවිද්‍යාව දුරු කරන. අවිද්‍යාව දුරු කරනකොට තණ්හාවට පවතින්න බෑ. එහෙනම් අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙල තමයි ඉන්නේ. ඉන්න ඕනේ. ඒ ඉන්න නම් පින්විතින් අපි දැනගන්න ඕනේ මේ කියන කරණාව. ඒක නිසා පුළුවන් තරම් ඒක උදෙසාම මේ කටයුතු කරන්න. ඔබට තේරෙයි පින්විතින් මේ දහම් වඩාගෙන යනකොට මේ දහම් අවබෝධ වෙනකොට පළවෙනිද වඩන්න ඉස්සෙල්ලා අවබෝධ වෙනකොට ඔබට තේරෙන්න පටන් ගනි. මෙච්චරකල් කරගෙන ආපු එක පැත්තකට ගියේ. දැන් සම්පූර්ණයෙන්ම අංශක 180ට අනිත් පැත්ත හැරුණා කියලා. ඒකයි පින්විතින් මේ ගොඩක් සූත්‍රවල තියෙන මේ යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ දැනුණා කියලා. සමහරු ඒක කටවාදී ඈදියක් විදිහට කියනවා. කටවැදී තියෙන ඔය හැමෝම කියන්නේ. සමහර පින්විතින් ඒක අවබෝධයෙන්ම කියනවා. මේ ත්‍රිපිටකයේ තියෙනවා පින්විතින් අවබෝධයෙන්ම කියන පිළිසකුත් ඉන්නවා. මේක අර අනිත් අය කියන නිසා කියන පිළිසකුත් ඉන්නවා. ඒ වදරේ තියෙනවනේ එහෙම. සමහරු අවබෝධයෙන්ම කියනවා. මේ සැරිසැරීම හරි දුකයි කියලා. තව සමහරු කියනවා අනිත් අය කියන නිසා. ඒක නිකන් පුරුදු වෙලා ඒක කියනවා. අවික්කන්තම් භූගෝතම අවික්කන්තම් භූගෝතම සේයතාවි භූගෝතම උක්කුජිතං වානි කුජ්ජෙය පරිචන්නං වා විවරෙය මූලහසේවා මග්ගං ධාරෙය. ඔය ආදිවාසීන් මේකෙන් එහෙම ඒවා කියනවා. යටිකුල කරපු දෙයක් උඩුකුරු කළා වගේ මම් මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නනවා වගේ අන්ධකාරෝ වා තේල පඤ්ජෝතං ධාරෙය චක්කුමන්තෝන නැසින්widetilde ඇසත් එකට ආලෝකයක් පැනලා මේන් බලහන් කියලා කිව්වා වගේ අන්ධකාරයේ මිදෙවෝ වගේ මට මේ ධර්ම අවබෝධ වුණා. අද පටන් මම බුදුන් ධර්ම සරණ ගිය තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පිළිගනිත්වා නැත්තම් මා ඔබ වහන්සේගේ ශාසනේ පැවිදි කරලා උපසම්පදාව ලබා දෙන සේක්වා. ඔන්නෝම පින්වදෙනි ඒ වෑදිය තියෙනවා. ඉතින් ඔය වෑදිය කොසල් රජුරුත් කියලා තියෙනවා. කොසල මල්ලිකාවත් කියලා තියෙනවා සමහර සූත්‍රවල. හැබැයි ඒවා ඉතින් කට වැදී. ආලෝකයක්සය කිව්වා ඕක. ඒක කට වැදියක් නෙමෙයි. ඒ කිව්වේ අවබෝධයෙන්. අවබෝධයෙන් කිව්වා කියන්නේ කෙලිම සෝතාපන්න ඵලයට පත් වෙලා තමයි ඒක කිව්වේ. අර කටපාඩම් කරගෙන ගිහිල්ලා නෙමෙයි. එන ඔබගෙනුත් මම බලාපොරොත්තු වෙන්නේ මේ සෝතාපන්න ඵලයට පත් වී යෝග කියයි කියලා. ඒ කියන්නේ තමන්ට මේ අවබෝධය ලැබිලා. මේ අවබෝධය තුලින් මේක කතා කරයි කියලා. අවබෝධය තුලින් තමයි කතා කළේ යත්තේ. අවබෝධයයි කරගන්න ඕනේ. එහෙනම් මේක දැන් අපි නිකන් සලකලා බලමු මේක. අපි ආපු ගමන් මම චෙක් කරලා බලමු. දැන් ඔක්කොම මනසිකාර කරන්න පටන් ගන්න ඔබ ආපු ගමන් මග. කිසි ප්‍රශ්නයක් නැහැ පිළිගනිමින් මේකේ. ඔබ ආපු ගමන් මගයි තින්නේ. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ, ඔබගේ දිවි චද්දකින්, ඔබ හිතන් හිටපු විදිහ, ඒව තමයි මෙතනට අදාළ වෙන්නේ. ඒක ධමත් එක ගලපන්. එතකොට ඔබ ආපු ගමන් මගේ තිබුණ දේවල්. හොඳට කල්පනා කරලා බලන්න පිළිගනිමින් වෙච්ච දේ. ඔබ මේ ලෝකෙට උපදිනකොට ඔබගේ අම්මයි තාත්තයි මේ නිවන් මාර්ග කියන එක පිළිබඳ අවබෝධයක හිටපයි නෙමෙයි. මොදෙයාට පිටුනේ නිවන පිළිබඳ එහෙම හැඟීමක් තිබුණේ නැහැ. දෙක එයාගේ වැරද්ද නෙමෙයි. ඊයේ අපි කතා කළානේ උදේ පරම්පරාවෙන් එනකොට එක කාලකන්ණියක අහුණා පරම්පරාවේ ඌ මොකද කළේ? උදැල්ල තරම් කුමුරට ගියා තාත්තලා පන්සලට යද්දි. තෙතනින් පස්සේ ඔක්කොම වෙනස් වුණා. ඊයේ දේශනාව උදේ දේශනාව අහන්න එතකොට ඔක තේරෙයි. එතකොට ওই විදිහට ඇවිදෙලා තියෙනුනේ අද ඔබගේ අම්මා තාත්තා ඉගෙන ඉදා ඔබ උපදින දවසේ අම්මා තාත්තා මේ නිවන් මඟ දරාගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ දරාගෙන හිටපු දෘෂ්ටිය තමයි පින්විතනේ ඔබට දුන්නේ පොඩි කාලේ ඉඳලා. ඒගොල්ලෝ දරාගෙන හිටපු දෘෂ්ටිය තමයි හොඳින් ඉන්න ඕනේ අපි. අනුසර මේකවත් හොඳයි නේද? හරක් මරණේක හොඳයි එහෙම කියලා හිතන් හිටියේ නැහැ ඔබගේ දෙනවා අපි. ජඩුම සර මේක හරි හොඳයි. එතන හිතාගෙන හිටියේ කම මේ දේ මොකද්ද? මේ ලෝකේ හරි සාරයි. මේ පැවැත්ම හරි සාරයි. මේ පැවැත්ම සාරයි. ඉතින් මේකේ දුක්ඛම් කටළු නැතුව නෙමෙයි. දුක්ඛම් කටලු තියෙනවා. ඒ දුක්ඛම් කටලු නැති කරගෙන යන ජීවිතයට කියන මොන ජීවිතය කියලාද? සාර්ථක ජීවිතය කියලා. බන් පුංචි කාලේ අපි ඉගෙන ගත්ත විදිය. එතකොට පින්වතුනි, ඒ ලෝකෙ හිටපු සත්වයෝ, අපි පොඩි කාලේ ලෝකෙ හිටපු සත්වයෝ, ඒ හැමෝටම වුණා තිබුණා පින්වතුනි, සැපවත් ජීවිතයක් ගත කරන්න. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි, අපි මේ ලෝකෙට එද්දී මේ ලෝක සත්‍යය හිතාගෙන හිටියේ මේ ජීවිතේ සැපවත්ව කරගෙන යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැඟීම් වල තිබුණේ නැහැ පින්වතුනි, දුක්ඛෝ ලෝකේ පතිත්තිතා කියන දේ. මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියන හැඟීමෙන් පින්වතුනි ඒගොල්ලෝ කටයුතු කළේ නැහැ. නමුත් ඇත්ත කතාව තමයි පින්වතුනි, මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියන එක. හැබැයි දැන් පිළිගත්තද? එහෙම පිළිගන්න එපා. තේරිලා තිනවන නම් පිළිගන්න, නැත්නම් පිළිගන්න එපා. එහෙම කොහොමද දුක මත ලෝකේ තියෙනවා? අපි කොච්චර සැප විඳිනවද? අපි කොච්චර සැපෙන් හිටියද? අපි කොච්චර පාටි වලට ගියාද? අපි කොච්චර ඩාන්ස් කළාද? ඒ වෙලාවේ අපිට දුකක් දැනුන්නේ නැහනේ. මං කැමති ඒව ලබා මට හම් වෙනකොට මට දුකක් දැනුන්නේ නැහනේ. එහෙනම් එකපාර හිතන්න යන්න එපා. මේ දුක් කො ලෝකේ පතිත්තිතා කියලා කිව්වට. අපි විමර්ශනය කළ බලමු. ඒකයි කරන්නේ. විමර්ශනය තමයි වැදගත් වෙන්නේ. එහෙමනම් එතකොට ඒ වගේ මේක ඒක සම්බන්ධව කිසි දෙයක් අපි දැනන් හිටියේ නැහැ. ඉතින් අපිට කිව්වා පුතේ මේ ලෝකේ සාරයි. අපිට පෙන්නුවා බලන්න පුතේ අර එහා ගෙදර අයියා කොච්චර මහන්සිලා දිගගෙන ගිහින් තියෙන්නේ. බලන්න එයා ඉංජිනේරු වෙයි. බලන්න මෙහා ගෙදර අක්කා. එයා දොස්තර කෙනෙක්. බලන්න අර ඒගොල්ලෝ යාන වාහන තියාගෙන ඉන්නේ. අපිට දුක. අපි දුප්පත් නිසා. අපිට ඕනේ දේවල් අපිට මේ වෙලාවට ලබා ගන්න බෑ පුතේ. නමුත් එහෙම නෙමෙයි. අර බලන්න අර අයියා. එයාට ඕනේ මොකද? එයාට ගියක් ඕනේ වුණා. බලන්න මාස දෙකකින් ගේ හැදුවා එයා. වනි ඉස්සරහගේ දර අංකල්. එයාට මැණිකක් හම්බුණා. දැන් බලන්න අර එයා ගහන තට්ටු පහක ගියා. දැන් අපිට ඔක්කොම පෙන්නුවා වෙන එතනේ. ඒ පෙන්නල අපිට කිව්වේ මේ ජීවිතේ හරි සාරයි. බලන්න ඒගොල්ලෝ සාරවත් ජීවිතේ ගෙවනවා. එතන ජීවිත සාරයි. ඒ සාරත්වයේ රැකෙන්න නම් මෙතන කරන්න ඕනේ මොකද්ද? දුක කියන ස්වභාවය නැති කරන්න ඕනේ කියලා. ඊළඟට කියනවා මොකද්ද? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ ජීවිතේ ඒ පැත්ත දුකයි කියලා. ඒ නිසා ඒ පැත්ත නැති කරගන්න වැඩපිළිවෙලක් කළා නම් පුතේ අපිට සැපවත්වම ජීවත් වෙන්න පුළුවන් කියලා දෙමාපියෝ අපිට කියනවා. මේගොල්ලෝ දන්න පරිදි මෙතන කරන්න පුළුවන් උප්පරිමේ අපිට කිව්වා. ඉතින් අපි මේ දෘෂ්ටිය වැළඳගත්ත පින්න කරන්න දෙයක් නැහැ. අපි පුංචි වුණේ ඒ කාලේ අපිට පිහියක් දීලා කිව්වා නම් මේකෙන් ඇන යන ඵලයන් අනේ ලේ එනකොට තමයි දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා. වැඩිම ගාණක් මැරුවා නම් එදාට තමයි අපිට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා ඔළුවට දැම්මා නම් පින්නදී අද අපි ඔක්කොම මිනි මරුව නේද? මේ පොඩි එකා කියලා කියන්නේ පින්නදී ඕනේ හැඩයකට ෂේප් කරන්න පුළුවන් එකනේ. ඒ කියන්නේ ඔබගේ පොඩි එකා මෙහෙට ගෙනල්ලා ෂේප් කරගන්න. ඒ කියන්නේ හැඩ ගන්න සමාජයට දාලා හැඩ ගන්නන්න යන්න එපා කියලා. අමාරුදල හැඩ ගන්න වඩා හොඳයි දැන් පොලේ ගහලා මරලා දාන්න. නයි දැන් පොලේ ගහලා මරලා දැම්මොත් ඌ දිව්‍ය ලෝකෙකට හරියයි. තව අවුරුදු පහක් පාරක් වෙලා පොලේ ගහුවොත් එහෙම ඌ යන්නේ කෙලිම සතර පායට. එතරු සුගතියට බැහැපු එක. සතර පායට යාමේ අවාසනාවන්ත ඉරණමට ලකුණේ කාගේ මවකුසට බැස්සෙහින්දද? ඔබගේ මවකුසට බැස්සෙහින්ද? එහෙනම් ඔබගේ මවකුස කියන්නේ සාපලත් ස්ථානය. සුගති සත්‍යයට රිදෙනව නේද? එහෙම කියන්නේ අහන්න කැමති නේද? බලන්න ඔබේ දරුවා මලාට පස්සේ එතන ඔබට මෙහිදී එහෙනම් ඔබගේ මව කුස කියන එක පිටින් සාපලත් ස්ථානයක් කරන්න එපා දරුවන්ට. සුගති සත්‍යයට ඒක නියම සුගති සත්‍යයව සතර පායට යවන කෙමනක් වගේ. මොකද්ද මව කුස? ඒ ඔබ දරාගෙන ඉන්න මති මතාන්තර නිසා. එහෙමනම් අපි ඔන්න ඔය මති මතාන්තරේ දරාගෙන ඉඳගෙන අපි ආව ඉස්සරහට. එතකොට අපිට ඕනේ උනේ මොකද්ද? අපි දැක්ක දුක. දැක්ක නෙමෙයි. අපිට කිව්වා මෙහෙම දුකක් තියෙනවා කියලා. ඒ අනුව ඉඳගෙන අපි මේ දුක වින්දා. අපි දේවල් වලට කැමති වුණා. අපිට දේවල් ඕනේ වුණා. ඒව අපිට ලැබුණේ නැහැ. දේවල් ඕනේ වෙලා අපිට දේවල් ලැබුණ නැති නිසා මොකද උනේ? අපිට දුක හිතුණා. අපි දුකටපත් වුණා. ඒ දුකටපත් වෙලා අපි මෙතන ඊට පස්සේ ඒ දුකෙන් ගැලවෙන්න අපි උත්සාහ කළා. ඊට පස්සේ අපිව සැපයටපත් වුණා. එතන අපිට හිතුණා මොකද්ද? මේ ජීවිතේ හරි සැපයි කියලා. අම්මා කියපු එක හරියට හරි කිව්වා. හිතුණා. යම් දුකක් තිබිලා ඒකෙන් නිදහස් වුණා නම් මහා පුදුම සැපයක් දැනෙන්න කියලා හිතාගත්තා. ඒක නිසා අපි මෙතන අපි තීරණය කළා මේ සියලු දුක් ප්‍රහාණය කරන්න. සියලු දුක් ප්‍රහාණය කරන්න. ඒතකොට හේතු විදිහට අපි දැක්කේ මේ දුකටපත් වෙන්නේ අපිට මේ කැමති දේවල් ලබා ගන්න බැරි වීම නිසා. ඒක නිසා පින්වතුනි අපි මොකද කළේ? කැමති දේවල් ලබා ගන්න නම් ක්‍රමයක් තියෙනවා මොකද්ද කියලා හොයලා බලුවා. ඊට පස්සේ සමාජයෙන් අපි දැක්කා පින්වතුනි ගොඩාක් සල්ලි තියෙනවා නම් කැමති දේවල් ලබා ගන්න පුළුවන් කියලා. ප්‍රමාදයක් නැතුවම දේවල් ලබා ගන්න පුළුවන් කියලා අපිට හිතුණා. එහෙමනම් ඊට පස්සේ මොකද කළේ? අපි ඒක ලබා ගැනීම උදෙසා කරන්න පුළුවන් මොනවද කියලා බැලුවා. එතකොට පින්වතුනි එක පැත්තකින් අපි දැක්කා කරන්න පුළුවන් දේක් තමයි ඉගෙන ගන්න එක. තව පැත්තකින් අපි දැක්කා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න එක. දැන් අද සමාජය ගත්තොත් එහෙම පින්වතුනි ඔය මොටිවේෂනල් බුක්ස් එහෙම ලියපු පිරිස ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? අධ්‍යාපනය. ඒක වැඩක් නෑ. අරයා drop out කෙනෙක්. 8 වසරේ ඉස්කෝලෙන් පන්නපු කෙනෙක්. මෙයා 10 වසරේ ඉස්කෝලෙන් පන්නපු කෙනෙක්. මෙයා ඉස්කෝලේ ගිහිල්ලාම නැහැ. මෙයා මෙහෙම නැහැ. ඒ ඉස්කෝලේ ගිය ඔක්කොම තමයි මේගොල්ලෝ යටතේ වැඩ කරන්නේ. ඒ ඒකාන්තය. මෙයා අනිකාන්තය. අධ්‍යාපනයේ ඉහළටම ගියා කියනවා. පේනවද? ওই මිනිහට කොච්චර සල්ලි තිබ්බත්. ඒ ගොන් තඩියක ඕක. ඔහුගේ යට වැඩ කරන මිනිස්සු තමයි ඔය ඔක්කොම කරන්නේ. එතන ඒ කොනේ ඉඳලා එහෙම කියනවා, මේ කොනේ ඉඳලා මෙහෙම කියනවා. අපි සානුකම්පිත බලමු. ඕවා තමයි අපි ඔළුවට දැම්මේ සිංහද. එතන එක්කෙනෙක් මොකද කරේ සිංහද? ගෙදරට අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන එළ දෙනක් ගෙනාවා. එළ දෙනක් ගෙනහලා කිරි ටික දොර වික්කා. ඒ ටික විකුණලා ඒ ටික එකතු කරලා තව එළ දෙනක් ගෙනාවා. තවත් එළ දෙනක් ගෙනාවා. තවත් එළ දෙනක් ගෙනාවා. ওই විදිහට කළා සිංහද දැන් හරප්පට්ටි කීපයක් මේ ඉන්නවා. ඒ හරප්පට්ටි වලින් එන ආදායමෙන් එයා දැන් මොකද කළේ? යෝගට් කම්පැනි එකක් හැදුවා. ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. යෝගට් කම්පැනි එකක් හදලා පින්. එතන දැන් ඒකෙන් ලොකු ඉන්කම් එකක් එනවා එයාට. එයා දැන් කෝටිපති. මෙහාගේ දල්ලා මේ මොකද කළේ? පින්. ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉතින් ලංකාවේ ප්‍රධාන ඉංජිනේරුවා. එතන ලංකාවේ ප්‍රධාන දොස්තර. එක ඔපරේෂන් එකක් කරන් ලක්ෂ 20යි. දැන් එයත් කෝටිපතියි. දැන් දෙන්නටම අවශ්‍ය දේ හම්බුණා. දෙන්නම හිතාගෙන හිටියේ මේක දුකයි. ඇයි දුක? අපි කැමති දේවල් අපිට කැමති දේවල් හම්බ වෙන්නේ නැති නිසා. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ අපි. දුකෙන් නිදහස් වෙනනම් අපි කැමති දේවල් අපිට කැමති දේවල් ලබා ගන්න ඕනේ අපි. අපි කැමති දේවල් අපිට කැමති දේවල් ලබා ගත්තා නම් ප්‍රශ්න ඉවරයි. ඒක ලබා ගන්න නම් අපිට ඕනේ සල්ලි. එහෙනම් සල්ලි හොයන විදි දෙකක් තියෙනවා. එකක් ව්‍යාපාරයක් කරනවා. හොරමර වංචාවත් ව්‍යාපාර ගණිත දාන. ඒක දෙකටම දැම්ම හැකියි. ඉගෙන ගත්තා හොරමර වංචා කරනවා. ව්‍යාපාර කරන අය හොරමර වංචා කරනවා. දසකුසලයේ කියන එක ඔය දෙකලන්ටම පොදි. එතන කොහොම හරි පිංගුදෙන අතට සල්ලි ටිකක් ගැවෙතන ක්‍රමයක් තමයි හදා ගන්න ඕන උනේ. ඒක නිසා අතට සල්ලි ටිකක් ගැවෙතන ක්‍රමයක් අපි හදාගත්තා. එකඟයිද නැද්ද? එකඟයිද නැද්ද? අතර සල්ලි ගැවසන ක්‍රමයක් හදාගත්තා. ඒ සල්ලි ගැවසන ක්‍රමයක් හදාගෙන ඉතින් account එකේ load කරගත්ත ටික. දැන් account එකේ තියෙන කෝටි 2ක් විතර ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ලක්ෂ 2ක් මාසිකට income එක එනවා. හොඳට ජීවත් වෙන්න පුළුවන්. හොඳට ජීවත් වෙනවා කියේ මොකක්ද? බඩගින වෙලාවට කන්න තියෙනවා. ඒ කන් මට කන්න ආස කැම ඒ වෙලාවට තියෙනවා. දැන් මට අද මේ වෙලාවේ මට පීසා කන්න ඕන නම් එක call එකෙන් පීසා ඉන්න ඕනේ ගෙදරට. ඔන්නෝක තමයි පින්දනේ. එතකොට අපිට හිතුණා මට දැන් පීසා කන්න ඕනේ කියලා හිතෙනකොට දැන් මම මට දුකයි. ඇයි පීසා නැන්නේ? ඒක නිසා සල්ලි තියෙන නිසා මම ගොඩ ගියා. මොකද කළේ? ඒක කෝල් එකක් දුන්නා. ඩක් ගාලා ගෙදර ඩෙලිවර් කළා. දැන් හරි. දැන් ඒක කෑවා. දැන් සතුටුයි. ඔක තමයි මේ ජීවිතේ ජීවත් වෙවි ආවේ. හොඳට කල්පනා කරලා බලන්න. ඔබ පිළිගන්නවද නැද්ද මේක? එහෙනම් මේ විදිහට ඔබ දුකක් දැක්කා. විතර ඔබ දුකක් වින්දා. ඔබ දුක කියලා දැක්කේ මොකක්ද? කැමති වෙලා ඒක නොලැබුණාම එන දුක. ඔබට ඕනේ. නමුත් නෑ. ඔබට ඕනේ කමාව දැම්ම. නමුත් නෑ. අන්න ඒක තමයි මේ විදිහට ඔබ දුක විදිහට දැක්කේ. ඔබට ඕනේ. ඒක තියෙනවා. ඔබ ඒක දැක්ක මොකක් විදිහටද? සැප විදිහට. ඒ නිසා සැප දුක සමබර වේ කියලා කියාගෙන හිටියා. නේ? සැප දුක සමබර වේ. ඇත්තද කතා? සැප දුක සමබර වේ? ඇත්තද? නැහැ නේද? ගැඹුරු ඔය සැප දුක සමබර වේ කියලා නරියත් කිව්වා. මොකට පයින් ගිහිල්ලාද? මිදිවලට පයින් ගිහිල්ලා. පැන ගන්න බැරි වෙනකොට පිංගදනේ. මේක ඇමුල් මේක තීත්තයි කියලා යන්න ගියා මිසක්. මේ කඩා ගන්න ක්‍රමයක් තියෙනවා කියලා හිතන්න තරම් මොලයක් නැහැ නරියට. ඌ නරියෙක් නේ. එහෙනම් ඉතින් උංග තමයි ලෝක සත්‍යයට වෙලා තියෙන්නේ. මේ කඩා ගන්න මොලයක් නැති නිසා සැප දුක සමබර වේ කියගෙන යනවා. එන ඔන්න ආපු ගමන තියෙන්නේ ඔබ කල්පනා කරලා බලන්න. තාමත් ඔබ ගමන් කරන්නේ ওই ගමන් මාර්ගේ. මොනවා වුණත් තාමත් ඔබට හිතෙනවා ඇත්තේ. මේක බිඳගෙන නැත්තම් පු탁 යන ගෝත්‍රේ. තාමත් ඔබට හිතෙනවා ඇත්තේ මේක දෙයයි. මොකද ඒ? මේ දුක් විඳින්න නැතුව මේක කරගෙන යන්න තිබ්බනම් හොඳයි කියලා. ඒක උදෙසා පින්සෙන ඔබ නිරන්තරයෙන් අවිසංකාර කර 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 ඇත්තටම කරන්නේ සල්ලි හොයන්නේ. ඔබ ජීවිතේ කරපු සාමාන්‍ය වැඩි විදියට පත් වෙලා ජීවිතේ කරපු අභිසංකාර වලින් වැඩිපුරම අභිසංකාර කරලා තියෙන්නේ මොනව කරන්නේ? ඇත්ත කියන්නේ මොනව කරන්නේ? සල්ලි හොයන. මොකද හේතුව ඒ සල්ලි ටික හොයාගත්තා නම් පින්විතනේ. ඉතුරු ටික කරගන්න ලේසි. හරි. ඔන්න අපි ආ ගමන් මග. පිලිගන්නවද? සියලු දෙනා පිළිගන්නවද? ඔක තමයි අපි ආපු ගමම්ම කියලා. හරි. දැන් අපි බලමු මේක දරන ඇත්තද නැත්ද? දැන් අපිට ඕනේ වුණා. ඕනේ වුණාට නෑ. එතකොට අපිට දුකයි. ඔන්න ඔතන තමයි අපි ඔක්කොම හිටියේ. ඒකට හේතුව පින්විතනේ මේ උදා වෙන වැය වෙන ස්වභාවය ගැන අවබෝධයක් තිබුණේ නෑ. හේතුන්ගෙන් හටගන්න දේවල් හේතු තියෙනකම් විතරයි පවතින්නේ කියලා අවබෝධයක් තිබුණේ නෑ. අපිට හිතුණ මේ ඔක්කොම නිකන් උඩින් පාත් වුණා වගේ. මේවා ඒ මොහොතේ උදා වෙවි තියෙන ස්වභාවයක් ගන්න අපිට තේරුන්නේ නැහැ. මොකද ඒවා අධික වේගෙන් සිද්ධ වෙන නිසා අපි හිතන්නේ අපිට මේ හිතන්න බෑ. මේ හිතේ ස්වභාවය ගැන මම කියන්නේ. උදා වෙවි වැවි තියෙන නිසා අපිට මේක හිතා ගන්න බෑ. ඒ තරම් අධික වේගෙන් මේක උදා වෙනවා බෑ වෙනවා. ඒක නිසා අපිට කවදාවත් තේරිලා නැහැ පින්විතනේ අපි මේ ජීවිතුන් අතර ඉන්න කාලේ අපි මැරෙනවා කියලා. තේරලා නැහැ නේද කාටවත්? මේ දැන් ඔබට තියෙනවද මේ මැරෙනවා දැන් ආයෙත් පුදුනා ඕන්න මැරෙනවා ඕන්න පුදුනා ආයෙ මැරෙනවා ඈ එහෙම දෙන්නව කාටද? එහෙම වෙන්නේ නැහැ. නමුත් ඔබට කවුරුහරි වෙඩි තිබ්බනම් හුස්ම ටිකක් එහෙම හිර වෙන්න යනවා නම් දැන් මොකද වෙන්නේ? දැන් ඔබට දැනෙනවා මැරෙනවා කියලා. එහෙම නේද? ඒකනේ පොඩි පුතාට එන්න ගියහම ඉක්මනට කී කී කියන්නේ. දැන් මැරෙනවා මැරෙනවා කියලා. වෙනදේ ඇත්තනම දැනෙනවද මැරෙනවා කියලා? දැන් ඔබට වෙඩි තියලා දැන් ඔබට හුස්ම හිර වෙනවා කියනවා. ඔයබට මැරෙන බව දැනෙනවද? නැහැ සිංහදේ. ඕක දෘෂ්ටිය. වෙඩි තිබ්බහම හුස්ම පොඩ්ඩක් හිර වෙනවා කියනවනේ මැරෙනවා වගේ දැනෙන එක දෘෂ්ටියක් වින්දනේ. ඔබට මැරෙනව දැනෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම සත්‍යයකට මැරෙන බව දැනෙන්නේ නැහැ. මැරෙන්නේ හිත කියද යන්නේ? මැරෙන්න හිත කීයද යන්නේ? එකයි. එක චිත්ත වීතියක් ඇද්ද මැරෙනවා. තප්පරයකට චිත්ත වීති කෝටි ගාණක් යනවා. එහෙනම් තප්පරයකට කෝටි සැරයක් මැරෙන්න පුළුවන් කෙනෙකුට. අර තියෙන දෘෂ්ටිය. චිත්‍රපටවල දැකලා. ඇත්ත ජීවිතේ දැකලා. ඇයි දැන් අමාරු කියනවා මේ පපුව වම් පැත්ත එහෙම රිදෙනවනම් ඒ ගොරදුරට heart attack එකක් එන්න යන්නේ heart attack එකක් ආවම මැරෙනවා එහෙම කියලා කිව්වට පස්සේ මොකද වෙන්නේ පොඩ්ඩ මේ පැත්ත රිදෙනවා දැන් පුතේ මට අමාරුයි පුතේ මං හිතන්නේ නැහැ පුතේ මං තවදුරටත් ඉඳී කියලා වරෙල්ල වරෙල්ල මාව හයියෙන් අල්ලගනින්න පුතේ බොරු වෙනස ඔය දෘෂ්ටිය මරණ බව උඩ බලා ගන්න බෑ චෝ චුත්‍රිත පිරිසුදු කරන්න යන අයද දෙයියන්ගේ පිටයි මරණ වෙලාවේ හොඳ එකක් හිතාගෙන මම මැරෙනවා කියලා හිතාගෙන ඉන්න අයට දෙයියන්ගේ පිටයි බින්දනේ ඒකයි කියන්නේ ඉතින් මොට්ටේවන්ට කරන්න දෙයක් නැහැ දහමක් කියනකොට ඒක අහලා ගැලවෙන්න බැරි නම් ඉතින් මොනව කරන්නද වෙන වෙන දේවල් හොයන්න යනවනේ එතන මේක අවබෝධයට ගන්න තියෙන මෙතන ඒ මැරෙනවා කියන එක අපිට ගෝචර කරන්න පුළුවන් එකක් නෙමෙයි එහෙනම් දැනුත් පුළුවන් වෙනවා නෙමෙයි මොකද දැනුත් මැරෙනවා ඔබ ඉතින් අපි කහනවා තේරෙන්නේ අපි මැරෙනවා කියලා මේ හිත බෑය වෙලා ගිලා උදා වෙනවා බෑය වෙලා ගිහිල්ලා ජරා මරණයටම ගිහිල්ලා ආය උදා වෙනවා ඕකම තමයි අන්තිම හිතෙත් වෙන්නේ. එහෙනම් ඒක අල්ලන්න බෑ. මොකද දැන් මේක අල්ලන්න බැරි නිසා. එහෙනම් අධික වේගයෙන් ඔය උදාවිවි වැයවි යන සංසිද්ධිය නිසා. අපිට මේකෙන් මේ උදා වෙන වැය වෙන ස්වභාවය තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒ කාලේ හිටපු මිනිස්සු මේකෙන් ආත්මය කියලා එකක් හදාගෙන හිටියේ. ආත්මය කියලා එකක් ගැන අහලා දිනව නේද? හැබැයි මේ අපි කතා කරන ආත්මයයි ඒගොල්ලෝ කතා කරන ආත්මයයි දෙකක්. අපි කියන්නේ ඉතින් අර මේ අත්බැවට ආත්මය කියලා. ඊ ආත්මේ මම මෙහෙමනේ. මේ ආත්මේ මම මෙහෙමනේ කියලා. නැහොත් ඒගොල්ලෝ පිංගුතුනි ආත්මය කියලා හිතාගෙන හිටියේ එකම ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය කවදාකවත් බිඳෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම ස්ටෙඩීලි තියෙනවා. ඒක අනන්ත සංසාරේ ඉඳලා අද මේ දක්වාම ඒ එකම එනවා. ඒක එකපාරක කුරුල්ලෙක් ගෙඟට ගියා, ඊට පස්සේ බල්ලෙක් ගෙඟට ගියා, ඊට පස්සේ දෙයියෙක් ගෙඟට ගියා, ඊට පස්සේ බ්‍රහ්මයෙක් ගෙඟට ගියා. ඊට පස්සේ මිනිස්සෙක් ගෙඟට ගියා ඔන්නෝම එනවා කියලා. ඒකයි එම්බාත්මේ කඩුවකින් තොප කැපියනෝ හැක ගින්නකින් තොප දැවියනෝ හැක කුරුල්ලා පරණ කූඩු හැර අලුත් කූඩු තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නයි කියලා කී ගියා වේ. හොඳ මේකදී මේ උදා වෙලා වැය වෙලා යන ස්වභාවය දැක්කේ නැහැ. අදටත් මේ ලෝකේ ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණියොත් ඉන්න පුළුවන් මේකදී. මේ උදා වෙලා වැය වෙලා යන ස්වභාවය දකින්න ඇති. එහෙනම් යමෙක් උදයවෙ දකින්න නැත්නම් උදයවෙ ඥානෙ නැත්නම් පින්ගතේ ඒකේන ශ්‍රමණෙන් නෙමෙයි ඒකේන මේ ධර්ම අවබෝධ කරගත කෙනෙක් නෙමෙයි එහෙනම් ඔබට උදයම ස්වභාවය තේරෙන්න ඕන තියෙනවා හේතුම් පටිච්ච සම්බෝධං හේතු බංගා නිරුද්ධති ඔබ විද්‍යාව ඉගෙනගෙන තියෙන නිසා හරි ලේසි පිංගුතුනේ දැන් ඔබ හොඳටම දන්නවා හේතුන්ගෙන් හැරෙන්නේ වෙන කිසි දෙයකින් දේවල් නිර්මාණය වෙන්නේ නැහැ කියලා ඒතර විද්‍යාවේ තනි කරම පිංගුතුනේ විද්‍යාව කියන්නේ හේතුඵලවාදයක් විද්‍යාව තනි කරම හේතු ටික තමයි ගොඩනගන්නේ මොකදනේ ඵලය හැදෙන්නේ. ඔබ හොඳටම මේක දැක්කා. විද්‍යාගාරයට ගිහලා කටයුතු කරනකොට ඔබ හොඳටම දැක්කා. ඔබ හේතු ටික එකතු කළා ඵලය හැදෙනවා. ඔබට ඔක්සිජන් ඕන නම් මොකද කළේ? ඔක්සිජන් නිවදවන්න පුළුවන් දෙයක් ඔබ කළා මොකක් හරි. නේ ඔය කියන්න ඕනේ නැම. මෙතන අමතක වෙච්චයි බලයි මගේ මොකද්ද මේ කියලා. ක්ලෝරින් නිවදවන්න ඕන නම් ඔබ ක්ලෝරින් නිවදවන්න. ඒ අවශ්‍ය ඒ දෙන්නම තමයි ප්‍රතික්‍රියා කෙරෙන්නේ. එහෙනම් ඔබ ක්ලෝරින් නිපදවන්න ඕන කියලා ක්ලෝරින් හා කිව්වේ නැහැ. ඔබ මොකද කළේ? ඒකට අවශ්‍ය පිටිස එකතු කළා. එහෙනම් ඔබ හේතු එකතු කළා. අපි මෙතන මොකක් නිර්මාණය වෙන්නද? ඵලය නිර්මාණය වෙන්න. ඒ කියන්නේ ඔබ හේතුඵල දහම දැනගෙන හිටියා පුංචි කාලේ ඉඳලා. එහෙනම් ක්ලෝරින් විතරද එහෙම නිපද වෙන්නේ? දැන් ඔක්සිජන් උතෝම නේද නිපද වෙන්නේ? ගමනා කරන්නේ හැම එකම මොහොමනේ නිපදුනේ. රොකට් එකක් යනවා. හඳන රොකට් එකක් යනවා කියලා හිතන්න. එහෙනම් අපිට භෞතික විද්‍යාවෙන් කියන්නේ කොහොමද ඒක යන්නේ කියලා. ප්ලේන් එකක් යනවා උඩ. අපිට කියලා දුන්න ප්ලේන් එකක් යන්නේ කොහොමද කියලා. එහෙනම් මේක දෙන අපිට හේතුඵලවාදී තමයි ඔය කියන්නේ. එහෙනම් ප්ලේන් එකක් යන විදියක් දැනගත්තා, රොකට් එකක් යන විදියක් දැනගත්තා. තාම දැනගන්න බැරිුනේ මොකද්ද? තමන් කොහොමද එහෙනම් ඉන්නේ කියලා. එහෙනම් දැන් ඒක තමන්ට දාලා බලන්න. තමන් කොහොමද වෙ ඉන්නේ? දෙයියෝ මෙව්වද ඩොංගාල. දැන් ක්ලෝරින් උද දෙයියෝ නෙමවන්න ඕනේ එහෙනම්. දැන් දෙයියන්ට වැඩ ඇයි? මේ වෙලාවේ ඉස්කෝලේ ළමයි ක්ලෝරින් හදනවා. දෙයියෝ මොකද කරන්නේ? අතෙන්ද ගියා ක්ලෝරින් ටික දැම්ම, මෙතෙන්ද ගියා ක්ලෝරින් ටික දැම්ම, අතෙන්ද ගියා ක්ලෝරින් ටික දැම්ම, එහෙමද? තාම මිනිස්සු ළමයි හදනවා. දැන් අතෙන්ද ගියා ඩොග් ගාලා දැම්ම, ඩොග් ගාලා දැම්ම, ඩොග් ගාලා දැම්ම. එහෙමන්නේ නැහැ. හේතුව. හේතු දෙක එකතු කරන එකයි තියෙන්නේ. හේතු දෙක එකතු කරනකොට ඵලය නිර්මාණය වෙනවා. එහෙනම් මේ ඔබගේ ඔය කියන ජීවිතෙත් වෙනදී හේතු එකතු කර කර හැදෙන ඵල ස්වභාවයක් තියෙනවා. එහෙනම් හේතුන් පටිච්ච සම්භූතං. හේතුන් ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා ලෝකෙට යමක්. එහෙනම් හේතුන්ගෙන් නම් ඒක විද්‍යාමාන උනේ තියෙනතන. ඒ හේතු ටික බංග වෙනකොටම අනිවාර්යෙන්මක් වෙනවද? අර උදා වෙච්ච එක වැය වෙලා යනවා. ඒකයි ක්‍රමේ. ඒ උදා වෙච්ච එක හැමම වැරෙලා යනවා. එහෙනම් මේ හිතෙත් වින්දුනේ මේ හිතත් හැදෙන ක්‍රමයක් තියෙනවනේ. එහෙනම් අපි දැන් සූක්ෂම යනවා ඇතුළට. සූක්ෂම ඇතුළට එනකොට අපිට පේනවා මේ හිතත් හැදෙන ක්‍රමයක් තියෙනවනේ. එහෙනම් මේ හිත හැදෙන ක්‍රමයක් හේතුන්ගෙන් සකස් වෙච්ච එකක් වෙන්න ඕනේ. එහෙනම් අපි හොඳටම දන්නවා වින්දුනේ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් නම් මේ උදා වෙච්ච උදාවිල් අනිවාර්යයෙන්මක් වෙන්න ඕනේ. වැය වෙන්න ඕනේ කියලා. ඔන්න අපි එක කාරණාවක් ඉගෙන ගත්තා. දැන් හොඳට බලන්න වින්දුනේ ඒ කාරණාව ඔබට තේරෙනවද කියලා. සියලු සියයක් තේරෙනව වෙන්නේ නැහැ. මොකද ඒක දකින්න බෑනේ අපිට. නමුත් අපිට ඉගියෙන් තේරෙනවා මේ ලෝකේ හැම එකක්ම හේතුන්ගෙන් නම් හැදිලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම හිත කියන එකත් හැදෙන්න ඕනේ මොනවෙන්ද? හේතුන්ගෙන්ම තමයි. එහෙනම් හේතු ටිකක් තියෙනකල් මේ හිත පවතිනවා. ඒ හේතු ටික නැති වෙනකොට හිත වැවෙලා යනවා. ඒක අවබෝධයි නේද ඔක්කොටම? එහෙනම් මේකද ඔබගේ ජීවිතේ. ඔබ ඔය මම කියලා හිතාගෙන ඉන්න එකනටත් ওই ටිකම නෙමෙයිද වෙන්නේ? මේක දීර්ඝ වශයෙන් මම ඊයේ තිරිය දැනුත් තිරිය හෙටත් ඉන්නවා කියලා හිතන එක දැන් ඔබට හදා ගන්න බැරිද? දැන් අනිවාර්යයෙන්ම ඊයේ තිරිය මම අදත් තිරිය හෙටත් ඉන්නවා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. මොහොතක් මොහොතක් නෑර මක් වෙනවද මේක? උදා වෙලා වැය වෙලා යනවා, ආය උදා කර ගන්නවා, වැය වෙලා යනවා, ආය උදා කර ගන්නවා, වැය වෙලා යනවා. මෙන්න මේව සංසිද්ධියක් තමයි මේක තියෙන්නේ කියලා දැන් ඔබට වැටහෙනවද? එහෙනම් උදයවේ ස්වභාවයක් ගැන ඔන්න යන්තම් අවබෝධයට ගත්තා. දැන් කල්පනා කරලා බලන්න බෙගදෙන ඔය උද්‍යාවේ ස්වභාවයේ ඉන්නවනම් Tamante මේ මම කියලා දැන්න කෙනා එහෙනම් මොහොතක් මොහොතක් නෑර උදා වෙලා වැය වෙලා යනවා. උදා වෙලා වැය වෙලා යනවා. ඒ කියන්නේ බෙගදෙන මොහොතක් මොහොතක් නෑර ඔබ ජරා මරණයට පත් වීම කියන වැඩ පිළිවෙල සිද්ධ වෙනවද නැද්ද? එහෙනම් ජරා මරණයට පත් වෙන්නේ කාවද? මම. ජරා මරණයට පත් වෙන්නේ මම. ඔන්න ඕක තමයි තියෙන ලෝකේ තියෙන ගින්න. ඕක විඳින්න පුළුවන් එකක් නෙමෙයි. ඕක දකින්න පුළුවන් එකක්. ඕක විඳින මට්ටමට යන්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි. තථාගතයන් වහන්සේගේ විඳින්නේ නැහැ. නමුත් ඒ විඳින මට්ටම දකින්න පුළුවන් කාට විතරද? තථාගතයන් වහන්සේට විතරයි. මොකද තියෙන එක චිත්තක්ෂණයක්. ඒක හිතක් දකින්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි. දැන් චිත්තක්ෂණයක් දකින්න පුළුවන් තථාගතයන් වහන්සේ විතර නම් අපිට මේක කරන්න බැරිද? එදන අපි ඉන්නේ චිත්තක්ෂණය දකින්න නෙමෙයි. අපි ඉන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් මේක අවබෝධ කරන්න. අපි එකේ ක්‍රමයෙන් යන්. චුට්ටි චුට්ටි කැලිය වලින් යන් කඩාගෙන. එහෙනම් දැන් ඔබට හොඳටම තේරෙනවා පින්විතනි. ඔබ කියලා කෙනෙක් ඉන්න බව තේරෙනවනේ. හැමෝටම තේරෙනවනේ ඔබ ඉන්නවා කියලා. හරි. ඒක වටිනවා. ඔබ කියලා කෙනෙක් ඉන්න බව ඔබට තේරෙනවා. එතකොට ඒ ඔබ කියලා කෙනෙක් ඉන්න එක අතරතුර තව එකක් ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඒ තමයි උදා වෙලා වැය වෙනවා යන සංසිද්ධියක්මයි මේ ලෝකේ තියෙන්නේ. ඒකටත් එකගයි නේද ඔබ තීරු දෙන. එහෙනම් ඔබ හොඳටම දන්නවා පිංගුතනේ ඔබ කියන කෙනා මේ දිග පටියක් නෙමෙයි. අර මිනිහෙක් මැරුණාට පස්සේ හදවත යන්නේ කීගාගෙන එහෙම එකක් නෙමෙයි. මොකද්ද? ජීවතුන් අතර ඉන්නකොට හදවත යනවා වගේ එකක් තියෙන්නේ. උදා වෙලා වැය වෙලා යනවා. ආය උදා වෙලා වැය වෙලා යනවා. ආය උදා වෙලා වැය වෙනවා. මේක අධික වේගෙන් ගියොත් එහෙම පිංගුතනේ අපිට පේන්නේ මොකද්ද? ඉරක් පිළිගන්නද නැද්ද? චූටි චූටි උදාවින් මෑමින් 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 මේක තව පොඩි වෙලා පොඩි වෙලා පොඩි වෙලා පොඩි වෙලා පොඩි වෙලා පොඩි වෙලා ඔය තරංගයක් නේ යන්නේ මෙහෙම. ඔය යන තරංගයේ සිංහතෙන් තව ලං වුණොත් එහෙම. තප්පරයකට යන තරංග ප්‍රමාණය වැඩි වුණොත් එහෙම. අන්තිමට අපිට පේන්නේ මොකද්ද? ඉරක්. ඔන්න ඕකට තමයි පිංගු දෙන්නේ ආත්මය කියලා රැවටුනේ මිනිස්සු. දැන් අපි ඊළඟ සතියක ඒක නම් පෙන්වන්නම් දාලා. මතක කරගන්න. සෙනසුරාදට කියන්නත් මතක කරගන්න. ඕකට තමයි මිනිස්සු ආත්මය කියන්න ගත්තේ. හේතුව මොකද්ද? දැක ගන්න බැරි නිසා. ඕක මිනිස්සු දෙන්නේ කවුරු හරි මුලින් දකින්න ඕනේ. තථාගතයන් වහන්සේ දැක්කා. ඉතින් තථාගතයන් වහන්සේට තරම් ඉරිදීයක් කාටවත් නැහැ නේද? උන්වහන්සේට තරම් ඥාන ශක්තිය කාටවත් නැහැ. අනාවරණ ඥානය කියන එකට යෝග අහු වෙන්නේ. ඒක ෂඩ් අසාධාරණ ඥාන වලින් එකක්. ඒක වෙන සත්‍යයකට පිටින්න්නේ නැහැ. ඒක නිසා අනික් සත්‍යයන් පිටින් දැක්කේ මොකද්ද? මේ ඒකාකාරීව ජීවත් වෙන ස්වභාවය. ඒක නිසා තමයි ඒගොල්ලෝ ආත්මය කියලා කිව්වේ. ඒගොල්ලෝ කියපේක හරියට හරි පිටින් ඒගොල්ලෝ දැක්කේ දේට අනුව. දැවයි තන මෙහෙම උදා වෙලා වැය වෙලා යනවා උදා වෙලා වැය වෙනවා උදා වෙලා වෙනවා නිල් පාට ටික නිල් පාටින් උදා වෙලා වැය වෙලා යනවා උදා වෙලා වැය වෙලා යනවා උදා වෙලා වැය වෙනවා මෙතනින් වැය වුණා දැන් පටන් ගන්නෙ රතු පාට උදා වෙලා වැය වෙනවා උදා වෙලා වැය වෙනවා උදා වෙලා වැය වෙනවා උදාල ආයි එතනින් වැය වුණා දැන් ආයි සුදු පාට පටන් ගන්න උදා වෙලා වැය වෙනවා උදා වෙලා වැය වෙනවා දැන් ඕක පිටින් ගොඩාක් ලං කරනවා දැන් තේන්නේ ඉරක් මොන පාට ඉරක්ද නිල් පාට ඉරක් ඊට පස්සේ රතු පාට ඉර ඊට පස්සේ සුදු පාට ඉරක් ඕ වගේ පාට පාටින් ඉර ඉර ඉරක් තමයි යන්නේ එක දිගටම ඉරක් වගේ යනවා අනේ එතකොට කියනවා මේක ඉරක් නේ එම්බාත් නේ කඩුවකින් තොප කැවිය නොහැ ගින්නකින් තොප දැවිය නොහැ කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ නිල් පාට හැර රතු පාට තනන්නාසේ දැක්කද නුඹ කයක් හැර කයක් තනන්නේ ඔන්නම තමයි කියන්නේ ලෝක සත්‍ය ආත්ම දෘෂ්ටියට වැටෙන්නේ ආත්ම දෘෂ්ටිය කියන එක විඳල යනවා උද්‍යවේ ඥානෙ පහළ වෙච්ච ගම. ඒ කියන්නේ පරිත්‍ය සමුප්පාද දහම පරිත්‍ය සමුප්පාදයේ කියන එක අවිජ්ජා පත්‍යා සංඛාර නෙමෙයි. පරිත්‍ය සමුප්පාද ස්වභාවයක් තියෙනවා හේතුන් පරිත්‍ය සම්බූතං හේතු බංගාලි ලොජ්ජති කියන. ඔන්න ඔය ස්වභාවය අවබෝධ වෙනකොටම පින්විතනේ. අර ආත්ම දෘෂ්ටිය නැති වෙලා යනවා. ආත්ම දෘෂ්ටි නැති වෙච්ච කෙනා ආයි අනාත්මය අනාත්මයි කිය කින සත් තියෙනවා. එංගිදී ඒක නෑ ඉවරයි. ඒක ආයි අනාත්මය අනාත්මයි කියන දෙයක් නෑ. අසාරත භාවය ඊළඟට දකින්න තියෙන්නේ. එහෙමනම් පින්වතුනි දැන් ඔබට තේරෙනවා ඔබගේ ජීවිත පටන්ගෙනගෙන යන හැටි මේ. දැන් ඉතින් අපිටම දැන් ඔබ ඉන්නේ ලා නිල් පාටේ. බ්‍රහ්ම ලෝකෙට ගියාම සුදු පාටයි අපි එදමු කියන්නේ. නෑ ඊට කලින් රතු පාට වගේ ඉන්නේ නැති අපායේ. එන කලින් කොළ පාට වගේ ඉන්නේ නැති කැලේ හදා වෙලා. ඔහොමම ඉන්නේ නැති. ඉතින් ඕක දිගටම බලනකොට පින්ගෙන අර උදා වෙලා වැ වෙන ස්වභාවය පේන්නේ නැතුව ඒක ඉර වගේ පේන ගන්නකොට මොකද වෙන්නේ? ඉතින් අර ආත්මය කියලා හිතාගෙන ආවා. නමුත් දැන් ඔබ හොඳටම දන්නවා පින්ගෙන හේතුන් පරිච්ඡ සම්බෝධං හේතු භංගා නිරුජ්ජති. එහෙනම් උදා වෙලා වැ වෙලා යන ස්වභාවයෙන් යුක්තව මේක යනවා. එහෙනම් ඔබ මරණ වේලාව ඔබට දැනගන්න පුළුවන්ද? බෑ. දන්නේ නැද්ද? දන්නේ නැද්ද? දන්නවද? හා. එනහ හරි. දැන් මේ අහපු එක දන්නේ නැති අය ඉන්නවද? ඒ කියන්නේ බන අහලා නැහැ. හොරු අහුවෙනවා. මට හොරු අහුවෙන එක හරි සොඳුරුයි. තාත්තට හොරා වුණාම බලාගත්ත හැකි වැඩේ. කන්න වලහගෙන ඉන්න පින්ද. එච්චරයි. වනටි ගහන්න. දැක්කනි. තථාගතයන් වහන්සේ ඒ දේශනාවේ හොඳටම තේරෙනව නේද පින්ද? චුති සිත පිරිසුදු කරනවා කියලා එකක් කරන්න බෑ කියලා. දන්නවද? දන්නවද? දන්නේ නෑ. ඒකයි. දන්නේ නැද්ද? දන්නවා. මැරෙන බව දන්නේ නැද්ද? දන්නවා. මරණ වේලාව දන්නවද? නෑ. ඒකයි ඇහුවේ. මරණ වේලාව දන්නේ නෑ. එහෙනම් මේක මේ උදා වුණා එක මේක වැය වුණා. පින්විතනේ වැය වෙනකොට මොකද වෙන්නේ? චුති වුණා. ඊළඟ එකේ තමයි ප්‍රතිසන්දිය ලැබන්නේ. එතන තව අලුත් අත්දැකීම. අලුත් අත්දැකීමක ප්‍රතිසන්දිය ලැබුවා. කොච්චර වෙලා ගියාද? අලුත් අත්දැකීම ප්‍රතිසන්දිය ලැබන්න කොච්චර වෙලා ගියාද? එහෙනම් අතරමැද භවයක් තියෙනවද? නෑ. එහෙනම් අන්තරා භවය කියලා එකක් නෑ. අන්තරා භවයයි ගන්ධබ්බයයි පටල ගන්නවා දැන් ඉන්න අය. දැන් ඉන්න අය කියනවා මේ ගන්ධබ්බය කියන්නේ අන්තරා භවයට කියලා. කියලා ගන්ධබ්බය නැහැ කියලා අපිත් කරන් දෙල්නවා සමහර අය. ත්‍රිපිටකය කියවල දිනවද කියලා අහුවහම ත්‍රිපිටකය එහෙමද? නැත්නම් අපෙන් අහන්නේ ඔක ත්‍රිපිටකේ තියෙන දණ ගියහල්ල කියලා. ත්‍රිපිටකය කියවල තියෙනවා නම් අපෙන් අහන්න ඕනේ. Taman danno ne kiyana eka ත්‍රිපිටකේ උදන තියෙන කියලා. ගන්ධබ්බ සංයුක්තය කියලා වෙන සංයුක්තයක් තියෙනවා. අන්තරා භවය කියන එකක් නැහැ. දැන් ඔබට පේනවා ඒක. ඒ කියන්නේ උදා වුණා වැය වුණා උදා වුණා වැය වුණා උදා වුණා වැය වුණා උදා වුණා වැය වුණා එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. මොඳ මැද හරියි අන්තරා භවයේ. පොඩි රෙස්ට් එකක් ගන්නවා ඊළඟට යන්න කලින්. එහෙම ඒවා තියෙනවද? එහෙම ඒවා නැහැ. ගන්ධබ්බය කියන කෙනා ඉන්නේ පින්වදින මේ මස්ලේ කයක් සහිතව උපදින්න ඉන්න අයට විතරයි ගන්ධබ්බ ස්වභාවය තියෙන්නේ. ඒක සියුම් වූ කාය ස්වභාවයක්. ඒකයි ಜಾති සංජාති ඔක්කන්ති. ඒක ಜಾති සංජාති කියන තැනට ආපු සංජාතිකයා තමයි ඔය ඉන්නේ. එයා තමයි මව කුසකට ඔක්කන්ති වෙන්නේ. කර්මජෝ මව කුසට යන්න බෑ. මව කුසකට බහිනෝනේ තත්වේ. එමේ ඉස්සරම දේශනාවල තියෙනවා මෙන්න දැන් ආයෝ අදින්න ඕනේ. එන අන්තරාභවය කියලා ස්වභාවයක් නෑ. ඒක දැන් ඔබට හොඳටම තේරෙනවා. එහෙනම් මේක උදාවි වැවි යනවා. එහෙනම් පෙඟුදෙනි ඔබ හොඳටම දන්නවා. දැන් ඔබ මේ ගත කරන තප්පරයක කාලයක් අපි දික් කරලා ගත්තොත් එහෙම. ওই කාලය තුළද වෙන්නේ මොකද්ද? උදා වෙනවා. ආයි වැය වෙනවා. ආයි උදා කරගන්නවා. ආයි වැය වෙනවා. දැන් හොඳට බලන්න පෙඟුදෙනි මේ උදා වෙලා වැය වෙන වෙලාවේදී මේක නැවත උදා කරගන්න නම් මොකක් එන්න ඕනද යටදී? මොකක් එන්න ඕනේද? පෙලිල්ලක් එන්න ඕනේ. ඔව්ද නැද්ද? වැය වුණාට පස්සේ පෙලිල්ලක් නැත්තම් අතහැරලා දානවද නැද්ද? එහෙනම් වැය වුණාට පස්සේ පෙලිල්ලක් එන්න ඕනේ. මේ පෙලිල්ල ආවට පස්සේ මොකද කරන්නේ? ආයෙ උදා කරගන්නවා. වැටුණාද? ඒ කාරණා වැටුණාද? දැන් පුංචි කැලෙන් කැලල අල්ලලා දෙන්න යන්නේ. දැන් පුංචි කැලල අල්ලලා දෙනකොට සමහර පුංචි කැලල කලගෙන බුදී. තපරාදයක් කරගන්න එපා. මොකද හේතු? මේ පාරේ ඇවිල්ලා බුදී ගන්න. ඒක හරියන්නේ නැහැ. මෙච්චර මේ අමාරු පාර ගාලා බුදී ගන්නට වඩා හොඳ හයිවේ එකේ ගිහලා බුදී ගන්න එක. හයිවේ එකේ මැද්දේ වගේ බුදී ගත්තා නම් හරි. කාලය නිදාගෙන ඉඳියයි. එහෙමනම් දැන් හොඳට බලන්න මේ වැය වෙච්ච එක ආපහු උප්පද්දන්නේ පින්විතනේ මේ වැය වීම තුල අනිවාර්යයෙන්ම මහා පෙලිල්ල තියෙන නිසා මහා දුක්ඛයක් තියෙන නිසා ඒකෙන් මිදෙන්න තමයි ආපහු සැරයක් පින්විතනේ මේක උඩට උසන්නේ ඒක පිළිගන්න ඕනේ ඔක්කොම හරි එහෙනම් පින්විතනේ මේ වැය වෙනකොට පෙලෙන්න නම් උදා වෙච්ච වෙලාවේදී තමන්ට හැඟීමක් දැනෙන්න ඕනේ කවුරු ඉන්නවා කියලාද මම ඉන්නවා කියලා. ඒ කියන්නේ මම වැය වෙනවා කියලා දැනෙන්න ඕනේ පිටින් නැත්තම් පෙලෙන්න බෑ කාටවත්. උදාහරණයක් ගමු. දැන් අපි කට්ටිය මෙහෙම ඉන්නවා. තව එක්කෙනෙක් මෙතන ඇවිල්ලා ඉන්නවා. එයා මැරෙනවා. අපි පෙලෙනවද? එයා මැරෙනවා. අපි පෙලෙනවද? නැහැ. පෙලෙන්න නම් පින්වතුනි තමන්ට මේක වෙනවා කියලා දැනෙන්න ඕනේ. එතකොට මේ වැය වෙලා යන සංසිද්ධිය ඉබේ වෙන එක. ඉබේ කිව්වට ඉබේම නෙමෙයි. හේතු නැත නිසා වෙනවා. එතකොට ඒක එන ස්වභාවිකව වෙන සංසිද්ධියක්. ඒක කාටවත් නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ දේ ස්වභාවිකව සිද්ධ වෙනවා. එහෙනම් මේකට දුක එකතු කරනවා පින්විතනේ ස්වභාවික සංසිද්ධියට කවුරු ඇවිදින්නද? අර උදා වෙච්ච වෙලාවේදී මම කියලා එකක් දැනෙන්න පටන් අරගෙන. මම කියන එක දැනෙන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? දැන් වැය වෙන්නේ කවුද? මම. මම වැය වෙන එක දරා ගන්න බෑ. ඔහුද නැද්ද? එතරයි. මම වැය වෙන එකද දරා ගන්න බැරි නැත්නම් එහා ගෙදර එක්කන වැය වෙන එකද දරා ගන්න බැරි? දැන් එහා ගෙදර ආච්චියම වයසට ගිහිලා දැන් තරුණ ඔබට රිදෙනවද? නෑ. හැබැයි ඔබ වයසට ගියොත් එකපාර හෙට උදේ නැගිටිනකොට ඔබට කවුරු හරි ඇවිල්ලා වෛරස් එකක් ඉන්ජෙක්ට් කරලා ගිහිල්ලා උදේ නැගිටිනකොට කේස් එකක්වත් නෑ සම්පූර්ණයෙන් මුන් රැලි වැටිලා. ඔබ කෑ ගහලා අඬනවද නැද්ද? එහා ගෙදර ආච්චියම ගිහින් එහෙම තමයි. එතකොට කෑ ගහලා නේද ඔබ? නෑ. එහෙනම් මේ ජරාව මරණය කියන එක තමන්ට දැනෙනකොට තමයි ඔය ගින්න හටගන්නේ. එතකන් ගන්නට ගන්න. ඔබ ඕන් තරම් පිළිකා හදිච්ච දේවල් තියෙනව නේද? නමුත් ඔබට ගින්න පටන් ගන්න කවදද? ඔබට පිළිකා හදිච්ච දාට. එහෙනම් මට යමක් වෙනව නම් ඔන්න ඔතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ජරා මරණය කියන්නේ කවුද කරන්නේ? ජරා මරණය කියන්නේ කවුද කරන්නේ? හේතුන්ගේ ඵලයක් ඒක මේ ජරා මරණය කියන්නේ. මෙච්චර වෙලා තිබිච්ච හේතු දෙක නැති වෙනකොට ඒක ජරා මරණය දනවා. එහෙනම් ඒක නිකන් ස්වභාවික සංසිද්ධියක් වගේ. ඒක කවුරුත් කරන එකක් නෙමෙයි. ඇයි එහෙනම් ඒ ස්වභාවික සංසිද්ධිය එන වෙලාවේ දුක ජනිත වෙන්නේ? දැන් උදාහරණයක් ගමු. මුහුදු රැළ ගහනවා. දැන් මුහුදු රැළ ඇවිදින්න පිඟුදනේ මේ පොළවේ ගහනවා. ඇවිල්ලා මෙහෙ වදිනවා. මේ වදිනකොට ඔබට දුකයිද? නෑ. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඔබගේ දරුවා නාන්න ගිහිල්ලා දැන් මහ රළක් ඇවිදිලා වැදිලා දරුවා මුහුදට අරයි යනවා. දැන් දැන් මොකද වෙන්නේ? දැන් දුකයි. එහෙනම් ස්වභාවික සංසිද්ධියක් කියන එක දුකක් වෙන්නේ නෑ. ස්වභාවික සංසිද්ධියක් දුක වෙන්න නම් පින්වතුනි ඒ ස්වභාවික සංසිද්ධියෙන් Tamanට හානි වෙන්න ඕනේ. තේරුණාද? දැන් මම මේ පුළුවන් තරම් උත්සාහ කරනවා මේක ඔබට තේරුම් කරවන්න කියලා. මේ අර මොන්ටිසෝරි ළමයින්ට කියන එක එකින් එක කියනවා. එහෙනම් ඒකට පොඩ්ඩක් ගෞරව කරන්න. නිදා ගන්න නැතුව ඉන්න. ඉන්න යනවා නැහැ කියලා පිටපස්සට යන වෙන්නේ. මම අල්ලන් ඉන්නේ නැහැ නේ. මම ඔබට කියලා නැහැ නේ. ඔහොම ඉන්න කියලා. කවුරුත් ඔබ දිහා බලන්නේ නැහැ නැගිලා ගියා කියලා. බැලුවද ඉතින් ඒක මොඩේව්. එහෙමනම් ස්වභාවික සංසිද්ධියක් සිද්ධ වෙනකොට පින්විතනි ඒකෙන් දුකක් පෙළීමක් ජනිත වෙන්න නම් ඒක තමන්ට වෙන්න ඕනේ. තමන්ට වෙන්නේ නැතුව ඒක නෑ. සුනාමියක් එනවා නම් ඒ සුනාමිය කොච්චර ඇවිල්ලා ගියක් කමන්නේ නෑ. එයි. අපිට ප්‍රශ්නයක් නෑ. හොඳට බලන්න සුනාමිය ආපු වෙලාවේ පින්විතනි ඔබ ටග් ගාලා කෝල් කළා කාටද? ඔබගේ මල්ලි ගාල්ලේ ඉන්නේ. ඈ? මල්ලිට කෝල් කළා. මල්ලි. මල්ලි. ඔව් ඔකේ මම බෝල් ගහකුඩ. මතකද? ඔබ ටග් ගාලා කෝල් කළේ ස්වභාවික සංසිද්ධියේ ප්‍රශ්නයක් උන්නේ නැහැ. ඔබේ කවුරුත් මුහුදුබඩ ප්‍රදේශවල එහෙම නැත්තම් වෙනදනි. ඔබ මොකද කළේ? ඔබ ජොලි හිටියා. ඕන ප්‍රශ්නයක් නැහැ. ඔබ ටීවී එක බලන්නකෝ නේද? ඒක ලස්සනට ආවනේ. ඒක මන්නේ උඩින් ආවනේ. මතකද ඔබ කතා කරුවා? දැන් ඔබගේ දරුවෝ හැම හිටියනම් එහෙම ඔය මුහුදුබඩ ප්‍රදේශේ ඇඬු කඳුලෙන් ඔබේ ජීවිතේ ගෙවන්නේ. එහෙනම් ස්වභාවික සංසිද්ධි ඕන එකක් වෙන්න පුළුවන්. වෙනද මේකෙන් Tamanට හානියක් නැත්තම්. එහෙනම් මේ ජරා මරණය කියන ස්වභාවයේ පින්වදනේ ස්වභාවික සංසිද්ධිය. හේතු දෙක නැති වෙනකොට වෙන වැඩපිළිවෙලක් ඒ තියෙනවා. එහෙනම් මේ ජරා මරණයෙන් දුක එන්න නම් පින්වදනේ අනිවාර්යයෙන්ම ඔය උදා වෙන වැඩපිළිවෙලේ උඩ මුදුනේම ඉන්න ඕනේ කවුද? මම. මම ජරා මරණයට යන නිසා ඔන්න දුක හට ගන්නවා. ඒක පිළිගන්නවද නැද්ද ඔබ තීර දෙනවා. එහෙනම් බෙන්ගදලි මොන ක්‍රමයකින් හරි මම හැදුනොත් ඉවරයි නේද? දැන් ඔබට ෆීල් වෙනව නේද මම කියලා එකක් ගැන? ඒ කියන්නේ ඉවරයි නේද? දැන් ඔබට ෆීල් වෙනව නේද මම කියලා එකක් ගැන? මේ මම යනවා මම එනවා කියන එක නෙමෙයි බෙන්ගදලි. තමන්ගේ හැඟීමට එනව නේද ඒක? හරි හඳුන් වාදෙත් කියනවා බුදුහාඳුරුත් කියනවා ඒක. මානනි ඊයේ මහා බ්‍රහ්මයා ආවා. ඇයිල මාත් එක්ක කතා කළා. මම මහා බ්‍රහ්මයාට මෙහෙම කිව්වා. දැන් කියන බුදුහාමුදුරුවෝ අවිද්‍යාව මම කියන්නේ. එහෙම කියනවද? එහෙම කියන්න බෑ. උන්වහන්සේ මම කියන වචනේ පාවිච්චි කරන විතර හැංගීමක් නෑ උන්වහන්සේට එහෙම. නමුත් අපිට හැඟීමක් තියෙන බව වැටහෙනව නේද සියලු දෙනාට? හරි හඳුන් වාසල නැහැ නේද කවුරුත්? බැරි වෙලා හරි. කොහොම කියත් නම් බැරි වෙලා හරි තමයි අරිහත් වෙන්නේ. බැරි වෙලාවක්වත් අරිහත් වුණොත් එහෙම කියලා තමයි හිතන්නේ. හැබැයි සීක්‍රෙන් කියන දේ කරගෙන ගියොත් පුළුවන්. බැරි නෑ. එතකොට එහෙමනම් දැන් හොඳට බලන්න සිංහතනේ, අර මමම විද්‍යාමාන වුණා කියලා කියන්නේ ඉවරයි. ඕක බෑ වෙනකොට පින්විතනේ ඒකාන්තම ගින්නක් හට ගන්නවා. ඒ කියන්නේ දැන් අපිට පින්විතනේ මේ හැම මොහොතකම ඔය කියන ගින්න හට ගන්නවා. නමුත් ඔය කියන ගින්න අපිට මෙහෙමයි කියලා දකින්න බෑ. අධික වේගෙන් මේක සිද්ධ වෙන නිසා පින්විතනේ ඒ ගින්න දැනෙන්න තරම් වෙන්වෙන් වශයෙන් අපිට දැනෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හිතෙන ගත්තොත් ධනිස්ස කැක්කුමක් තියෙනවා. ධනිස්ස කැක්කුමක් නෙමෙයි. අපි මෙහෙම ගමු. ඔබගේ ඇඟ ශරීරය පීඩාකාරීද නැද්ද? ලෙඩක් තියෙන ලාඩ නෙමෙයි නිකන්. නිකන් නිකන් නිකන්. මොකුත් නැති ලාඩ. මොකුත් ලෙඩක් දුක මොකුත් නැහැ. පීඩාකාරීද නැද්ද? පීඩාකාරී. නෝ දැනෙනවද? නිකන් තියෙන අත කහල බලන්න සනීප නැද්ද කියලා? සනීප නැද්ද? සනීපද නැද්ද? සනීපයි. ඇයි ඒ? කහනකොට සනීපයක් එන්නේ ඇයි? මේ පීඩාවකින් තියෙන්නේ. මේ හැම සනිකරම පීඩාවකින් තියෙන්නේ සංගත. මේ පීඩාවකින් තියෙන නිසා තමයි කොහේ ඕනේ තරක් කහල බලන්න. මధుරයක් කන්න ඕනේ නැහැ. ඕනේ තරක් කහල බලන්න. කහපු ගම මොකද වෙන්නේ? ආසාදයක් එනවා. ඒ කියන්නේ එහෙනම් මේ ශරීරයේ සම්පූර්ණයෙන් පීඩාකාරීව තියෙන්නේ. නමුත් අපිට දැනෙනවද පින්වතුනි පීඩාකාරී කියලා? නෑ. ඇයි ඒ? ඒක හුරු වෙලා. ඒක තමයි ඒකේ බේසික් ස්වභාවය. ඒ බේසික් ස්වභාවය ඒක නිසා පින්වතුනි අපිට ඒක දැනෙන්නේ නෑ. ඊට අමතරව මధుරයක් කනවා. දැන් මොකද වෙන්නේ? අන්නේ ස්ථානයේ විතරක් අරිට වඩා මක් වෙන ගන්නවද? තෙලින් පීඩාකාරී. ඒ ස්ථානේ අරිට වඩා පීඩාකාරී නිසා අන්න ඒක දැනෙනවා. දැන් බයොලොජි ඉගෙන ගත්තා ඒ දන්නවා. කුණු වලක් ගාවින් යනකොට අපිට ගඳයි. නමුත් කුණු වල ගාව අපි නතර වුණොත් ගඳ නැහැයි. එතන අපි කියනවා ඒකට හුරු වෙනවා කියලා. ඒ කියන්නේ පින්විතනේ ඒකට ඒ අදාළව තියෙන කොටස් ඔක්කොම දැඩි පීඩාවටපත් වෙලා ඒ මට්ටමට පෙළිලා හිටින්න දැන්. දැන් ගඳක් එන්න නම් පින්විතනේ ඊට වඩා මොකක් එන්න ඕනේද? ඊට වඩා පෙළවන්න ඕනේ අරක. එන හංකඩෙත් ওই જાතිය තමයි. හංකඩේ තියෙන හැමතිස්සෙම පෙළිලා. හැමතිස්සෙම පෙළිලා තියෙන හංකඩේ ඒ මට්ටමට අපිට දැනෙන්නේ නැහැ කිසි දෙයක්. ඊට වඩා වැඩි යමක් මధుරයක් විඳ ගමන් ඔන්න ඒ ස්ථානයේ පිළීම වැඩි. ඒක නිසා අන්න එක කහනකොට මොකද වෙන්නේ? අරිට වඩා ආසාදයි. හොඳට බලන්න. නිකං කහනවට වඩා මధుරයක් කාලා කහනකොට ආසාද නැද්ද? හැබැයි නිකං කහනකොටත් ආසාදයි නේද? ආසාදද නැද්ද? ආසාදයි. නිකං කහනකොටත් ආසාදයි. හැබැයි මధుරයක් කාලා කහනකොට ඊට වඩා ආසාදයි. ඇයි? පෙලීම වැඩි එතන. එන නිකන් කහනකොට ආස්වාදය වෙනදී නිකනුත් පෙලිලා තියෙන්නේ. හැබැයි නිකන් පෙලීම අපිට දැනෙන්නේ නැහැ. ඒකට අපි හුරු වෙලා ඉන්නේ. අන්න ඒ වගේ පින්විතනේ මේ පවතින ඇත්ත දුක අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැගෙන දුක නෑ නෙමෙයි. දුක තියෙනවා. නමුත් අපිට දැනෙන්නේ නැහැ ඒක. එහෙනම් නිකමල හිතලා බලන්න පින්විතනේ ඔය දුක නැති වුණොත් දවසක මොන තරම් සහනයක්ද නේද කියලා. ඔන්න ඔය සුවේට කියනවා මොකක් කියලාද? අරිහත් ඵල සුවේ කියලා. හැම එක නෙමෙයි හිතේ එක. දැන්ට මේ හිතේ යනවා දුකක්. ඒක අපිට ගෝචර නැහැ. මොකද ඒක හැමතිස්සෙම තියෙන නිසා අපි හිතන්නේ ඒකට දැන් ඒක හුරු වෙලා. ඒක තියෙනවද නැද්දවත් ගාණක් නැහැ. සංසාරේ පටන් ගත්ත දවසේ ඉඳලා ඕක තියෙනවා අපිට. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ දුක දකින්න ඕනේ මිසක් මේ දුක විඳින්න පුළුවන් එකක් නෙමෙයි කියලා. ඒිට අමතරව පින්වතුනි විඳින්න පුළුවන් දුකක් තියෙනවා. ඒ තමයි මధుර කාපේක. ඒ මధుර කාප දුක තමයි මොකක් කියන්නේද අපි? දුක්ඛ වේදනාව කියලා කියන්නේ ඔන්න ඕකට. මේ ශරීරයේ මధుර කෑම වගේ තියෙන එක. නිකන් තියෙන කොටත් පෙලෙනවා. ඒක දැනෙන්නේ නැහැ, ඒක දැනගන්න බෑ. මధుර කෑමට පස්සේ වැඩිපුර පෙලෙනවා. අන්න ඒක දැනෙනවා. එහෙනම් ලෝක සත්‍ය දුක කියලා කියන්නේ මේ තියෙන දුකට නෙමෙයි. මොන දුකටද? මధుර කෑමට පස්සේ එන දුකට. දැන් උදාහරණයක් ඒක ගත්තේ කය සම්බන්ධව නෙමෙයි මේ කතා කරන්නේ. කයේ උදාහරණයක් ගත්තේ. එහෙනම් හිතේ තියෙන මේ හැමතිස්සෙම පවතින දුකට මේ දුක මිනිසුන්ට විඳින්න බෑ. මොකද ඒක සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. ඒකෙන් පීඩාවටපත් වෙලා ඒක තමයි පිටුතනේ. බේස් එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේක. මට සයන්ස් උදාහරණයක් එන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම විභව ශක්තිය මයින්නකොට අපි ගන්නවා විභව ශුන්‍ය මට්ටම කියලා එකක්. ඒ කියන්නේ විභවයේ බිඳුවයි කියලා ඉඳලා එතන ඉඳලා තමයි අපි මයින්නේ. එතන මේ පොළොව මට්ටම ගන්නවා මොකක් කියලාද අපි? විභවයේ ශුන්‍යයි, විභවයේ බිඳුවයි. එතන ඉඳලා උස තමයි අපි දැන් ගන්නෙ. අන්න ඒ වගේ වෙනතනේ මේ හිතේ තියෙන හැමතිස්සෙම තියෙන පෙලීම් සහගත දුක්ඛ සහගත ස්වභාවය කියන එක ශුන්‍ය මට්ටමෙන් අපි අරන් තියෙන්නේ. එහෙනම් දැන් අර ගාන හදන වෙලාවේ මට පුළුවන් විභව ශුන්‍ය මට්ටම කියලා මේක ගන්න මේ මේසේ. මෙතන ඉඳලා තමයි මම කරන්නේ. මම මේක උඩ දානවා. විභව ශුන්‍ය මට්ටම මොකද්ද? මේක. දැන් මම ගත්තේ මේක විභව ශුන්‍ය මට්ටම කියලා අරන් මේක මම උඩ දැම්මා. ඒක දාලා මම ගාන හදනවා. නෑ විභව ශුන්‍ය මට්ටම මේකද? නෑ. මේකද? නෑ මේකද? ඒත් නෑ. අර පල්ලිය තාති. දැන් ඒකද? නෑ. මර්යාන අගාදේ. ඒක යට. ඔහොමම යන්න බැරිද? ඒක නිසා තමයි අපි උපකල්පන කරන්නේ. පින්දුනේ මේක තමයි විභව ශුන්‍ය මට්ටම කියන්නේ. එහෙනම් ඇත්තටම මේ අපි කරලා තින්නේ විභව ශුන්‍ය මට්ටම කියන එක උපකල්පනය කරලා. ඒ කියන්නේ දුක කියන එක උපකල්පනය කරලා අරන් තියනවා මේ මට්ටම දුක දුක නෙමෙයි. එතනින් එහාට දුකයි දුක කියලා. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ මේ ප්‍රධාන දුකට දැන් ඉමුන් වෙලා වගේ. ඒකට හුරු වෙලා දැන්. ඒතකොට ඒක දුකක් විදිහට තේරෙන්නේ නැහැ. එතනින් එහාට එන ඒවා තමයි දුක කියලා කියන්නේ. නමුත් අර දුකෙන් මහා පුදුමාකාර පීඩාවටපත් වෙනවා. ඒකට ඉමුන්. ඒක නිසා බෙන්ගුදෙනි ඔබ හැමෝම කියනවා දුකේ දුක කියන්නේ ඉතින් මේකින් පුතා මලොත් ඉතින් දුකයි. එතන මේක කියන්නේ අඬනවා හරිනම්. එයි. පු කියනකොට මොකද වෙන්නේ? උදා වෙලා වැහැලා මහා දුකක් ජනිත කළා. නමුත් දුක ශුන්‍ය වට්ටම මොකද්ද? ඒක. එතන ඊට වඩා යමක් වුණා මොකද්ද පුතාමල? ඒ කියන්නේ මధుරව කෑම වගේ. දැන් තියෙන පෙළීම ශුන්‍ය වට්ටම, මధుරව කෑම ඔන්න වැඩිපුර පෙළුණා. ඒක නිසා දුකයි කියලා තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. දැන් ඔබට වැටහෙනවද මෙතන වෙලා තියෙන දේ? දැන් ඔබ නිකම හිතන්න මෙතන මේ කියන දුක දැනෙනවා නම් මනුස්සයෙක් ඉන්න බෑ. එහෙනම් ලෝක සත්‍යයට පවතින්න බෑ මේ ලෝකෙ වෙනද. ඒක නිසා මේ භයානක දුකට ලෝක සත්‍යය ඉමුන්. ඒක හරියට පින්සනේ අපායින නිර්සත්‍යය. ඒ ගින්නට දවල අලු කරන්න බෑ. ඒ වේදනාව දෙන්න විතරයි පුළුවන්. දැන් ඔබට කිරිමැටි කෑවොත් මොකද වෙන්නේ? ඔබ කිරිමැටි කෑවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දිරෝ ගන්න බැරුව මැරෙනවා. කිඹුලා. කිඹුලාට එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙනම් කිඹුලාගේ ශරීරය කිරිමැටි වලට ඔරොත්තු දෙනවා. විපාක ගෙවන්න පින්වතුනි ඒකෝන් එහෙම තමයි හැදිලා තියෙන්නේ. ඔය කපුටාට දැනෙන ගින්න පින්වතුනි ඔබට දැනනවා නම් බඩ පිච්චිලා මැරෙනවා. නමුත් කපුටාට දැනෙන ගින්න කපුටාට දැනෙනවා. නමුත් ඒක නිසා කපුට මැරෙන්නේ නැහැ. කපුට ඒකට ඉමුන්නේ. තමන් කරපු කියපු දේවල් තමන්ට ආපහු එන ක්‍රමයේ තමයි පින්වතුනි සබඳහම කියන්නේ. එහෙනම් මේ හැම සත්ත්ව කොටසයම පින්වතුනි ප්‍රධාන දුකට මක් වෙලා තින්නේ. ඉමුන් වෙලා ඉන්නේ. ඒ ප්‍රධාන දුකෙන් එයාව කවදක්වත් නසන්න බෑ. වේදනාකාරී ස්වභාවයෙන් තමයි එයාව නසන්න පුළුවන්. මොකද හේතුව පින්වතුනි ප්‍රධාන දුක කියන එක ඒගොල්ලන්ට දැනෙන්න පටන් ගත්තොත් ඒගොල්ලන්ට පවතින්න බෑ. ඔබ හිතන්න වේදනේ තප්පරයකට කෝටි වතාවක් ඔබට දුක දැනෙන්න පටන් ගත්තොත් එහෙම වෙන්නේ ඔබ සතරේ සැරිසරන්නේ නැහැ. සෙල්සියස් අංශක 3000කට රත් වෙච්ච යකඩ. ඒ කියන්නේ මේ කෝප්පේ තියෙන වතුර වගේ මෙහෙම වැක් කරුණාට පස්සේ ඒ තරමට ඝනත්වය අඩු වෙනවා. වතුර වගේ වැක් කරනවා. වතුර වගේ වැක් කරනකොට ගඟ ගලනවා වගේ ලෝදිය ගලනවා. ලෝදිය කියන්නේ ලෝහදිය. ඒ කියන්නේ වතුර බවට පත් වෙච්ච ලෝහ. ඔබ බැරල් එකකට දාලා පින්විතෙන. ඔය බැරල් එකට අපි ලෝදියට ඔරොස්සු දෙන බැරල් එකක් කියලා. ඔය බැරල් එකට ලෝදිය දැම්මොත් එහෙම. ඔබව එළියට ගන්න පුළුවන් ඒද? වල්ලකට ඔබ නැහැ. ඇයි? වාෂ්ප වෙලා. එහෙනම් නිර්සත්‍යව පින්විතෙන. ඔබගේ ශරීර ස්වභාවයෙන් හැදුවොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් යා මැරෙනවා. යාට දුක් විඳින්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා මොකද කරලා තියෙන්නේ? නිර්සත්‍යය හැදිලා තියෙන්නේ පිඟුතුනි ඒ රස්නෙට ඔරොත්තු දෙන්න. ඒ කියන්නේ යා මරන්න බෑ ඒ රස්නෙට. ඒ ශරීරයේ ඔරොත්තු දෙනවා රස්නෙට. හැබැයි ඒ රස්නේ අපිට දැනෙනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 3000ක ලෝහ වතුර ටිකක් අතට වැහිඳිලා අත පිච්චෙන්නේ අපේ අන්නේ මට්ටමට ඒ වේදනාව ඒ රිදිල්ල යාට දැනෙනවා. නමුත් එයාගේ ශරීරය මක් කරන්න බැරිද? මරන්න බෑ. ඔරොත්තු දෙනවා. ඒ වගේ පිංගුතුනි මේ සත්‍යය මේ ජරා මරණය හරහා එන දුකට ඔරොත්තු දෙනවා. ඔබම හිතලා බලන්න පිංගුතුනි ඒකට ඔරොත්තු දුන්නේ නැත්නම් අපිට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. පුතා මැරෙනකොට ඔච්චර දුකයි නං. නෝනා දාලා ගියාට පස්සේ ඔච්චර දුකයි නං. දුව කසාද බඳලා දෙන දවසේ පෝරුවේ ඉඳලා වැලහින්නක් වගේ අඬන්නේ අම්මා. කසාද හෙව්වේ කවුද? අම්මා. නමුත් අන්තිර දුව දාලා යන දුක මලගේ වගේ මගුගේ අන්තිමට. මතකයි දැකලා තිනවනේ. එහෙනම් හිතලා බලන්න තප්පරයකට කෝටි වතාවක් ඕක දැනෙන්න පටන් ගත්තොත් එහෙම. සත්‍ය ලෝකෙ ඉන්නේ. ඉන්න බෑ. ඒක නිසා පින්වදිනේ ඔන්න ඔක පේන්නේ නැහැ. පේන්නේ නැහැ කියන්නේ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ මදුරව කාපේක. එහෙමත් ඒිට මත් උඩින් ඒිට අමතරව ආපු දුකක් එනවා නම් අන්න ඒක දැනෙනවා. ඒකයි පින්වදිනේ වේදනාවලින් දැනෙන දුක විතරක් දැනෙනවා. නමුත් ජරා මරණයෙන් දැනෙන දුක දැනෙන්නේ නැහැ. ඒක සාමාන්‍යකරණේ වෙලා. නැත ඇත්ත දුක කොහෙද තියෙන්නේ? ජරා මරණයෙන් ඒකෙන් තමයි ඇත්ත දුක තියෙන්නේ. වෙනද ඒක නිසා තමයි නැවතමක් වෙන්නේ. උපදින්නේ. ඒකෙන් දැන් ඔබට තේරෙනවා වින්නත නිකන් මේ තත්ත්වේ නිර්මාණය වෙලා තියෙනවා හරියට මොන වගේද? සත්‍යය කිසිම ගානක් නැතුව මේ සසරේ සැරිසරන. මේ ඔබ හිතන මන්න මාස්ටර් මයින්ඩ් කවුරු හරි කෙනෙක් ඉතින් ඕක කළා කියලා. අපි නිකන් හිතමුක එහෙම. එයා පුදුම ප්ලෑන් එකක් ගහලා තියෙන තිකනේ. සත්‍යයට තමන්ගේ හරහාම මේක යන්න මගේ කිසි බාධාවක් නැතුව. ඕටෝ පයිලට් දානවා කියන්නේ ෆ්ලයිට් එක. ගියා. උඩට ගියාට පස්සේ දැම්ම ස්විච් එක. දැන් පයිලට් ගිහලා කාලා විලේනවා. ප්ලේන් එක යනවා. දැන් පිටුතනි අර මාස්ටර් මයින්ඩ් ෆර්සන් මොකද කියලා තියෙන්නේ ස්විච් එක ඔබල තියෙන්නේ ඔබගේ ස්විච් එක ඔබල තියෙන්නේ දැන් ඔබ විසින් හදා ගන්න දේ තුල ඔබ විසින් යනවා මොකද අර අන්තිම දුක නැවත උපද්දන්න දුක ඔබට දැනෙන්න තියෙන සකස් කළා තියෙනවා. දැන් දැනෙන තරම් ඒක තේරෙන්නේ නැහැ. ඒ දුක දැනෙන්න පටන් ගත්තා නම් ඔබ සසරේ යන්නේ නැහැ පොඩ්ඩක්වත් නේද? එහෙනම් දුක විතරයි ඔබට දැනෙන්නේ. එහෙනම් දැන් ඔබ හොඳටම දන්නවා සිංහදී මේ මම කියන කෙනා නිර්මාණය වීම නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම කියන කෙනා නිර්මාණය වීම නිසා නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ සිංහදී. එහෙනම් දැන් අපි ඊළඟට බලන්න ඕනේ ඔන්න ඔය මම කියන කෙනා කොහෙන්ද ආවේ කියලා. මොකද ඇත්තටම මම කියලා කෙනෙක් නැහැ සිංහදී. ඔතන තියෙන්නේ මම කියලා හැඟෙනවා. අපි දැන් ඔබ දොස්තර කෙනෙක්. ඔබ ඇත්තටම දොස්තර කෙනෙක්ද නැත්නම් ඔබට දොස්තර කෙනෙක් කියලා හැඟෙනවද? හැඟෙනවා. එයි ඒ. අනිත් අය ඔබට දොස්තර කියනවා. එතකොට ඔබට හැමතිස්සෙම හැඟෙනවා ඔබ දොස්තර කෙනෙක් කියලා. ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න බෑ කාටවත්. මොකද ඒ ඔක්කොම සම්මතනේ. ඇත්තටම තියෙනකන් නෙමෙයි නෝ. ලෝක සත්‍යය දිගට සම්මත ජනාධිපති කියන්නේ කවුද? සම්මතය. දැන් පිස්සන් කොටුවෙත් ඉන්නවා ජනාධිපති කෙනෙක්. එයාටත් හැංගෙනවා මොකක් කියලාද? එයා ජනාධිපති කියලා. හැංගෙනවා. ඔන්න ඔය විදිහට බින්දලි මම කියලා එකක් හැංගෙන්න ගන්නවා. ඇත්තටම මම එක් හැදෙනව නෙමෙයි. අන්නේ හැංගෙන්න ගන්න ස්වභාවයට කියනවා පිඟුතුනි ජාතිය කියලා. ඔන්න ජාති. මම කියලා හැංගෙන ස්වභාවයට තමයි ජාති කියන්නේ. එහෙනම් දැන් ඔන්න ඔය ජාතිය හටගත්ත ගම මොකද වෙන්නේ? ඒ කියන්නේ හිතේ මුදුනට ආව දැන්. ඔන්න ඔය මුදුනේදී තමයි පිඟුතුනි ජාතිය හටගත්ත කියන්නේ. ඒ කියන්නේ මම කියලා හැංගීමක් ආවා. එන තප්පරයට මොකද වෙන්නේ? වැය වෙනවා. ඉතින් වැය වෙන එක ස්වභාවික සංසිද්ධියක්. දැන් ස්වභාවික සංසිද්ධියකින් තමන්ව පීඩාවටපත් වෙන්නේ මොකකින්දද? මොකකින්දද? මම ස්වභාවික සංසිද්ධියට පාත්‍ර වෙන හින්දා. මම ජරා මරණයට යන නිසා. මොකද මම කියල එකක් දැනුණා. දැනෙනකොටම ඔන්න ජරා මරණයට යනවා. ඒකයි කිව්වේ අමනුස්සෙක් වැහිච්ච මිනිස්සෙක්. අමනුස්සය අරන් යනවා තට්ටු 10ක් උඩ බිල්ලිමකට. පලි ගන්න. අරන් ගිහිල්ලා උඩ වහලට නැගලා වහලේ කෙරෝලේ ගඩොල් පේලිය උඩ ඉඳගෙන ඇඟ පොඩ්ඩක් පාත් කරනවා අර පැත්තට. පාත් කරලා ඇඟෙන් අයින් වෙනවා. තට්ටු නගින කම මම හිටියද? හිටියද? නෑ. මම හිටියනම් නගිනා. ගොඩ නැගිල්ලට ඇතුල් වෙන තැනදී මම කියලා දැනුණා නම් එහෙම නගිනවද? නෑ. මොකද දන්නවනේ දැන් මොකක් වෙනවද? විනාශ වෙනවා කියලා. දැනුන්නේ නැහැ. පළවෙනි තට්ටුව නැග දැනුණාද? දෙවෙනි තට්ටුව නැග දැනුණාද? තුන්වෙනි තට්ටුව දැනුණා නැගුණාද? හතරවෙනි තට්ටුව දැනුණා නැගුණාද? නැහැ. මොකද හේතුව? වෙන එතනේ. දීලා තිබ්බේ මොකද්ද? මේ උඩ හරි ජොලි තැනක් තියෙනවා. ඒක නිසා තමයි නැගගෙන ගියේ. ගිහිල්ලා අන්තිමට මොකද උනේ? උඩම එකට නැග්ගට පස්සේ වෙන එතනේ. දැන් අමනුෂ්‍යමක් කළාද? ඇගෙන් අයින් වුණා. ඇඟෙන් අයින් වෙනකොටම ඔබට දැනෙන්න පටන් ගත්තා කවුරු කියලාද? මම කියලා. මම කියලා දැනෙන්න පටන් ගත්ත ගමන් ජරා මරණයට වෙන්නා. දැන් ජරා මරණයට යන්නේ කවුද? මම. ඕක දරා ගන්න පුළුවන් කෙනෙක් නම් මේ ලෝකේ නැහැ තේන්නේ. මම ජරා මරණයට යනවා කියන එක දරා ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. බුදුහාඳුරන්ටත් දැනනවා නම් මම කියලා එකක් වින්නදී මේක ජරා මරණයට යනකොට උන්වහන්සේටත් ඉන්න බෑ. මම කියලා දැනෙච්ච කාලේ හිටියද? නෑ, ආයෙ උදා කළා. එහෙනම් මේ මම කියලා දැනෙන එක තමයි පිටතින් ප්‍රශ්නේ. දැන් මම කියලා දැනෙන්නේ කාටද? මම කියලා දැනෙන්නේ කාටද? කාටද දැනෙන්නේ? මට? උත්තර දෙන්න බෑ. මම කියලා දැනෙන්නේ කාටද? එහෙම එකක් නෑ. ඒකනේ වෙන සතකයෙන් වන්දේ ආ ඔය ප්‍රශ්නේ වැරදි කියලා. දැන් ඔබට තේරෙන්නේ ප්‍රශ්නේ වැරදි කියලා. ඇයි ඔබට උත්තරයක් දී ගන්න බෑනේ? මං ඇහුවේ මොකද්ද? මම කියලා දැනෙන්නේ කාටද කියලා ඇහුවේ. දැන් උත්තරයක් දෙන්න බෑ. මම කියලා දැනෙන එක හේතුවක ඵලයක් නිසා. එන දැන් මම ජරා මරණය වෙන්නේ කාටද? ජරා මරණය වෙන්නේ කාටද? එහෙම කියන්න පුළුවන්ද කාටද කියලා? කාටද කියලා කියන්න බෑ. ජරා මරණය වෙන්නේ, ජරා මරණෙන් දුක වෙන්නේ මම කියලා හැඟෙන නිසා. මම කියලා හැඟෙන්නේ කාටද? එහෙම එකක් නෑ. දැන් ඔබ හොඳටම තේරෙනවා ඔබට ඒකට උත්තරයක් දෙන්න බෑ කියලා. උත්තරයක් දෙන්න බැරි ඔබ මෝඩ නිසා නෙමෙයි, ඔබ බුද්ධිමත් නිසා. මොකද හේතුව? මම කියලා දැනෙන්නේ කාටද කියලා ඇහුවොත් එහෙම ඒක කියන්න බෑ. ඒ ප්‍රශ්නේ ඇහුව වැරදි. මොකද මම කියලා දැනෙනවා මිසක් මම කියලා ඇත්තටම තියෙන එකක් නෑ. වැටුණාද එතනට යනක? එහෙනම් වින්දෙනි, භයහ ලෝකේ තියෙන භයානකම දේ තමයි මම කියලා දැනෙන එක. මොකද මම කියලා දැනෙච්ච ගමන් වින්දෙනි වැය වෙනවා. ඒ වැය වෙනකොටම අප්‍රමාණ දුකකටපත් වෙනවා. ඒක විඳින්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් ඒකට වින්දෙනි විඳින්න බැරි වුණාට ඒකට අපි කටයුතු කරනවා. ඒ දුකින් මක්ෙන්නද? නිදහස. ඒකට මේකෙන් නිදහස් වෙන්න කටයුතු කරද්දී පිංගුතෙන අපි අபிසංකාර කරනවා නැවත වතාවක්. අபிසංකාරයෙන් ආපහු මේක උපදිනවා. ඔන්න ඔය විදිහට ජීවිතේ පවතිනවා පිංගුතෙන. ආයි මැරිලා උපදිනවා. ඔය දේවල් සිද්ධ වෙනවා. එහෙමනම් දැන් ඔබ කරුණු දෙකක් තේරුම් ගත්තා. ජරා මරණය කියන එක ස්වභාවික සංසිද්ධිය. නමුත් ජරා මරණය දුකයි කියලා තේරුම් ගත්තා. ජරා මරණය කාගේද? ජරා මරණය කාගේද? එහෙම කියන්න බෑ. මම කියලා හැඟෙනකොට ජරා මරණයට යනකොට දුකයි. එහෙනම් ජරා මරණයෙන් දුක එන්න හේතුව මම කියලා හැඟීම. මම කියලා හැඟෙන්නේ කාටද? එහෙමත් උත්තරයක් දෙන්න බෑ. මොකද ඒක මම කියලා හැඟෙනවා. එහෙනම් මේකදී මම කියලා හැඟිනවා නම්, මගේ දොස්තර කියලා හැඟිනවා නම්, ඒ දොස්තර කෙනෙක්ද? දොස්තර කියලා හැඟිනවා. එහෙනම් දොස්තර කෙනෙක්ද? නෑ. මිනිස්සෙක් කියලා හැඟිනවා. එහෙනම් මිනිස්සෙක්ද? නෑ. හැඟිනවා. එහෙම හිතෙනවා. එනා ඉදර මනුස්සෙන් නෙමෙයි ඉන්නේ. මනුස්සය කියලා හිතෙනවා. අන්න ඒ වගේ මෙතන විදිහට මම කියලා හිතෙනවා. එහෙනම් මම කියලා හැඟෙනවා. මම කියලා හැඟෙනවා කියන්නේ එහේ කාටවත් තියෙන එකක් නෙමෙයි. එහෙනම් මම කියලා හැඟෙන්න දෙයක් නැහැ නේ. මම නේ ඉන්නේ එහෙනම්. හරි සියුම් පිංගදින මෙතන පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. මම මේ ගඟට ඉන්නේ කපනවා වගේද ඔබට තේරෙන්නේ? නැත්නම් ඔබට තේරෙනවද? විශ්වාසයි නේ තේරෙනවා කියලා. නැත්නම් අපරාධ ගඟට ඉන්නේ කපනවා වගේ වෙයිද දන්නේ නැමේක. ඊට හොඳයි දන්නේ සතර අපාය ඉතින් යමයා මෙහෙමයි යමයාගේ ළමයා මෙහෙමයි. ඔහොම කීකේ. ඔන්න එහෙනම් මම කියලා හැඟෙනවා. එහෙනම් පිටින්දී මේ ලෝකේ දෙන භයානකම දේ තමයි මම කියලා හැඟෙන එක. දැන් එහෙනම් ඔබ විරුද්ධව සටන් කරන්න ඕනේ මොකටද? මම කියලා හැඟීම සම්බන්ධව. මම කියලා හැඟුණා නම් ඉවරයි වැඩේ. එහෙනම් අපිට විරුද්ධව ෆයිට් කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා. අපිට විරුද්ධව අපි අපේ විනාශයට අරයි යන අපිට දුක උදා කරන කවුරු හරි ඉන්නවා කියලා අපි හිතමුකෝ. එයා තමයි මේ ලෝකෙම ආවපු එහෙම කියලා හිතමුකෝ අපි. නේද එයා? එයාත් එක්ක දැන් අපිට ෆයිට් කරන්න වෙලා තියෙන්නේ. එයාගේ මොලෙත් එක්ක හැප්පෙන්න වෙලා තියෙනවා අපිට. මොකද එයා ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා ලස්සනට පින්විතනි අපිට මේ කන්ද මුදුනේදි මක් වෙන්නද? ඒ කියන්නේ තට්ටු 10 මුදුනේදි මම කියලා හැංගෙන්න. ඒක තමයි අපිට දීලා තියෙන දඬුවම. උඩ යනවා පල්ලෙහා යනවා උඩ යනවා පල්ලෙහා යනවා ඔහොම ස්වභාවික සංසිද්ධියක් තියෙනවා. මෙයා මොකද කළේ? හිතහල්ලක උඹලට හොඳ වැඩක් කරන්න කියලා උඹලට දුක දෙන්න දින හොඳම වැඩේ තමයි කියලා මොකද කළේ? උඩ යනකොටම මුදුනේදී මම කියලා හැංගෙන්න සැලැස්සුවා. ඒක නිය හරියට ඇස් දෙක බැඳලා උඩ අරන් ගිහිල්ලා උඩදී ඇස් දෙක ගැලවුවා වගේ වැඩක්. වැඩනද? එහෙනම් දඬුවම් දෙන්න හොඳම ක්‍රමය නේද ඔක? මේ දඬුවම් අපි වෙඳිනවා තින් එතන. එහෙනම් දැන් අපි බලන්න ඕනේ මොකද්ද? ඔහේ නිදහස වෙන්න. නිදහස වෙන්න නම් බින්ද දෙන්නේ මෙයාගේ ප්ලෑන් එක හොයා ගන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේ ඒක තමයි හෙව්වේ. ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන වෙලාවට බින්ද දෙන්නේ බෝධිසත්වයන් වහන්සේ හෙවි ඔය ප්ලෑන් එක. මේ සත්වයාගේ පැවැත්ම උදෙසා හදලා තියෙන ප්ලෑන් එක මොකද්ද කියලා හෙව්වේ. හොයලා පින්විතනේ මේ ප්ලෑන් එකෙන් නසන්න පුළුවන් තැන් ටික. කඩලා සුණු විසුණු කරලා දාන්න පුළුවන් තැන් ටික උන්වහන්සේ අපිට පෙන්වලා දුන්නා. ඒක සාමාන්‍ය මිනිසෙකුට හොයන්න බෑ පින්විතනේ. එම හිතලා බලන්න මේ ලෝකෙ තියෙන අග්‍ර ගන්නෙම සොයා ගැනීම පින්විතනේ. පරිසම්පාදේ කියන්නේ ඒ කියන්නේ මේ 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 සත්‍යය දුක විඳින ක්‍රමවේදය. අඳුම තරම හිඟදෙනින් තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ ඉස්සෙල්ලා. හිඟදෙන මේ සත්‍යය දැනන් හිටියවත් නැහැ මොකක්ද? මේ ජරා මරණ නිසා හටගන්න දුක. සත්‍යය දැනන් හිටියේ අම්මම ලහම දුකයි. තාත්තම ලහම දුකයි. තමම්ම ලහම දුකයි. භෝග විනාශ වුණාම දුකයි. සීලය විනාශ වුණාම දුකයි. දුස්තිය විනාශ වුණාම දුකයි. ඔන්න ඕවා තමයි ලෝක සත්‍යය හිතන් හිටියේ. අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවස සෝකෝ ආදී වශයෙන් මෙතන සීල වේසනින වා සමන්නාගතස්ස භෝග වේසනින වා සමන්නාගතස්ස දිට්ඨි වේසනින වා සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ඔය විදිහට සීල වේසනේට පත් වුණාට පස්සේ දිස්ති වේසනේට පත් වුණාට පස්සේ භෝග වේසනේට පත් වුණාට පස්සේ ඥාති වේසනේට පත් වුණාට පස්සේ එළියේ පිටයි හැමතැනම අභ්‍යන්තර බාහිර වශයෙන් දැනෙනා වූ මහා ශෝකානුකූල ස්වභාවයේ ශෝකේ නම් වේ කියන. ඔන්න ඕවා නම් දැක්කා. නමුත් ජරා මරණය නිසා හටගන්න ටික දැක්ක නෙමෙයි අරව වින්දා. අම්මමලහම් වින්දා භෝග විනාශුනහම් වින්දා. දැන් ඔබ ඒ කුඹුර ගහගෙන ගිහිල්ලා දුක හිතුණාද නැද්ද? දුක හිතුණා. නව ජරා මරණ නිසා දුක හිතුණාද? එහෙනම් ඉතින් පාටිය තියෙන වෙලාවෙ දුක හිතෙන්න බෑ. ඔබගේ දුවගේ big girl පාටිය වෙලාවෙ යනවද? කරාබු කරට දාද්දි යනවද? මාලි කරට දාද්දි යනවද? එහෙම හොක්කලේ නෑ. අමගේ පුතා විභාගේ පාස් වුණා, ඩිග්‍රී එක ගත්තා, ඊට පස්සේ පාටියක් තිබ්බා ගෙදර. ඇනවල. අඬ අඬ ඔබ කට්ලට් බැද්දේ. නේ, ඔබ සතුටින් කලේ. ඒක නෝ ඔබ දැක්කේ නෑ මොකද්ද? ජරා මරණය නිසා එන එක ඔබට දැනෙන්නේ නෑ. ඒක දකින්න විතරයි පුළුවන්. ඒ නිසා තමයි මේ ඔක්කොම දුක්. ඔය ඔබ විඳින જાතිය දුක් තියෙන්නේ. ඒ ඔක්කොම දුක් එන්නේ ඒක නිසා. විසකව විවිධ જાතිය දුක් නිසා නෙමෙයි ඒ දුක් එන්නේ. ජරා මරණ දුක නිසා එන්නේ. නම ජරා මරණ දුක දැනෙන්නේ නැහැ. ඒක තමයි තේරුම් මේ මේ ලෝකේ පැවැත්ම නිසා තියෙන ශ්‍රේෂ්ඨම හැංගිච්ච තැන. ශ්‍රේෂ්ඨම නෙමෙයි ඒකට ශ්‍රේෂ්ඨ කියන වචනේ නෙමෙයි ලොකුම. අපි දා ලොකුම හැංගිච්ච තැන. එතන හංගපු ගමන් මොකද වෙන්නේ? හරියටම භූතය වගේ. ගුටිය වදිනවා. එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න බෑ වගේ. දුක දැනෙන එක හංගලා තියෙනවා. ඒකට ඉමුන් වෙලා. ඒකට අමතර ඔය මధుර කණේව තමයි දැනෙන්නේ දැන්. නිකන් සාමාන්‍ය ස්වභාවයේ තියෙන එකක්වත් දැනෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ හිඟතනේ? වැය වෙනකොටම ආය උදා කරගන්නවා. ආය උදා කරගන්නකොට මොකද වෙන්නේ? අර කීපවර ශෝක පරිදේව දුක්ඛ දෝමනත් ඒ ඔක්කොම එනවා පවතරය. ඇයි? මම ඉන්නවා නම් මගේ දුව ඉන්නවා. මගේ පුතා ඉන්නවා. මගේ නෝනා ඉන්නවා. මගේ මහත්තයා ඉන්නවා. මගේ අම්මා ඉන්නවා. මගේ තාත්තා ඉන්නවා. ඔය කට්ටිය මලහම ඔන්න ශෝක පරිදේව දෝමනස් උපායාස ඔය ඔක්කොම එනවා. කවුරු ඉන්නේ හින්දාද? මම ඉන්නේ. ඔක්කොම දැනුනේ නේද? ඔය ඔක්කොම දැනුනේවද නැද්ද? දැනුනේවා. අම්මා මලන්නව තියෙන හැටි උනේ නැද්ද? සමහර අය තියෙන හැටි වෙන්නේ. අම්මේ කියගෙන මල තියෙන දුනා. කෑක් ගහනවා මලක. ඔය ඔක්කොම දැනුනේවා. හැබැයි අවශ්‍ය තැන දැනෙන්නේ ඒක දකින්න ඕනේ. මම මේක නැවත නැවතත් කියන්නේ. මේ විදිහට මොකද සත්‍යයට වැරදිච්ච තැන. බෝධිසත්වයන් වහන්සේ විතරක් දැකපු තැන. ඒ දැක්ක වැටුණාද? ඒ දැක්ක වැටුණාද? හරි. එහෙනම් හිඟදෙනේ. මේ අපිව විනාශ කරන්න මේ හදපු කෙනා. එන අපිට දඬුවම් දෙන්න හදපු කෙනා. ඒ කියන්නේ අපිම අපිව කපාගෙන දඬුවම් ගන්න වගේ ක්‍රමයක්. මේ අපේම මනස විකෘති කරනවා. විකෘති කරනකොට අපි මොකද කරන්නේ? ගත්ත කඩුවක් කපාගත්තා. අන්න ඒ වගේ එකක් දැන් මේ අපි කරන්නේ. එයා මුලින්ම දුන්නේ මොකද්ද? ඔළුව විකෘති කරලා කඩුව අතර දුන්නා එච්චරයි. අපිම කපා ගන්නවා. ඒ බේත් ටිකකුත් එහා පැත්තේ දීලා තියෙනවා. අපිම බේත් දා ගන්නවා. දාගෙන හොඳ වුණාට පස්සේ ආයෙ කපා ගන්නවා. හොඳ දනුවම නේ. අර පංච පුත්‍ර කාදක පේතියට දුන්න දනුවම වගේ නේද? එයාටම ළමයි පස් දෙනා හම් වෙන උදේට. ඔක්කොම නදල 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 ඉඳලා ඉර බැහැගෙන යනකොට බඩේ ගින්නක් එනවා. මොකද කරන්නේ? චර චර ගාලා කනවා ළමයි පස් දෙනාව. අඬ අඬ විලාප තියතිය කනවා. පහුද උදේට ආයි? ආයි දරුවෝ පස් දෙනෙක් යාම හදා ගන්නවා. දැන් එන කවුරුත් කියලා යාට දුක් දෙනවද? නෑ නෑ. එයාම තනියෙන් ඒක කරගන්නවා. ඉතින් මොලයක් තියෙනවා නම් ඒ ගෑනට ළමයි දැන් පස් දෙනවා කෑවනි. එහෙනම් දැන් ඒ ගෑනි මොකද කරන්නේ? ඈ? ඉතින් ආයෙ හදන්න නැති හිටියන ඉවරයි. හද නැද්ද ඉන්න බෑ. ඇයි? ළමයි පස් දෙනවා කෑවට පස්සේ මහ පුදුම 1000ක් එන්න පටන් ගන්නවා. අනේ මගේ ළමයි කියලා. එතන මොකද වෙන්නේ? උදේ එනකොට තව පස් දෙනෙක් ඉන්නවා. ඉතින් ආදරෙන් නලනලා කිරි දීලා ඔක්කොම කළේ ඔබ දරුවා හැදුවා වගේ. දැන් මෙතන ඉන්න අම්මා කෙනෙකුට හිතන්නව පුළුවන්ද මම මේ කියන එක? ළමයා කනවා කියන එක. හිතන්නව පුළුවන් එකද? හිතන්නව බෑ. එහෙනම් ඒ නෝනටත් හිතන්න බෑ. පෙරේත නෝනට. ඉතින් ඔබ වගේ හිටපු අය නේ මේ. මම ඔබට දැන් නෝනා කියලා කතා කරන්නේ. ඒ තමයි. ඊළඟට පෙරේත නෝනා. දොළොස් පිරිකරට එන්නේ. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඔන්න ඒ ආකාරයෙන් මෙන්න මේ පෙරේතිය දුකින් ඉන්නාසේ අපිට මේ කටයුත්ත හැදිලා තියෙනවා ලස්සනට. අපිම විසින් කපාගෙන අපිම විසින් බේද්දාගෙන ඒ දුක විඳගෙන යන්න. එහෙනම් දැන් අපි දන්නවා පින්විතනි මෙතන තියෙන ප්‍රධානම හේතුව තමයි මම කියන කෙනා හැදෙන එක. එහෙනම් අර අවසානයේ තියෙන දුක කියන එක පින්විතනි අපි පිළිසිඳ දැනගත්තනම් හොඳ අවබෝධයෙන් දැකගත්තනම් පින්විතනි පිරිය සිඳලා ඇත්ත දැකගත්තනම් ජාතිය දුකයිද නැද්ද? ඒ කියන්නේ මම කියලා හැඟෙන එකම දුකයිද නැද්ද? එහෙනම් දැන් දුකට නේද වලකපන්නේ? මම කියලා හැඟෙන නිසා නෙමෙයිද පින්වතුනි ජරා මරණේ දුකක් වෙන්නේ? භෝග ව්‍යසනයේ දුකක් වෙන්නේ? දැන් ඔය යාලේ පැත්තේ හැම වතුර හිඳිල්ලලු නියඟයක් ඇවිදින්නලු. ඔබට ආරංචි නේද? ඒක තමයි. ඒක නේද අතේ ලේන්ස් වත්තියන් එන්නේ. ඈ? ඒ යාලේ වතුර හිඳිලා ඔබ මක් කරනවද? අඬනවා. ඔබට ඒක ප්‍රශ්නයක් නෑ සංගති. ඇයි ඔබේ වතුර හිඳුනන්නේ නැන්නේ? හරි ඔබේ වතුර හිඳුනන නම් ඔබේ ගෙදර ළින්දේ වතුර හිඳුනන නම් මොකද වෙන්නේ? දැන් ඔබ පෙළෙනවා ඒකට. එහෙනම් මතක තියාගන්න සංගතනි. ඔය මම කියලා කෙනෙක් හැදෙන එක. මම කියලා හැඟීමක් එන එක. ඔන්න ඕක තමයි ජාතිය. එහෙනම් ජාතිය දුකයිද නැද්ද? එහෙනම් මෙතන මේ ජාති කියන්නේ බින්ගතනි. මනුස්ස ජාති ඊළඟට ඔන්න මැරිලා ගිහිලා බලු ජාතිය. ඔන්න ඊට පස්සේ ඔන්න හරකෙක් වුණ හරක් ජාතිය. ඒක නෙමෙයි සංගත. මේ මොහොතක් මොහොතක් නෑර මම කියන හැඟීමටපත් වෙනවා. ඒක ඔබ විතරක් නෙමෙයි පිටින් තිරිසන් සතත් එහෙමයි. මම කියන හැඟීමටපත් වුනොත් සියලු ගිනි එතන ඉඳලා උදා වෙනවා. ඒ මම කියන හැඟීමටපත් වීම නිසා හටගන්න දුක් ටික තමයි පිටින් සතාගතයන් වහන්සේව දේශනා කරලා තියෙන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා. ඔය තියෙන්නේ. ඔය ඔක්කොම මොනවද? අර මම කියන ස්වභාවය නිසා හටගත්තුවා. මම කියන ස්වභාවය අයින් කරගන්න පුළුවන් වුණා නේද? මම කියන ස්වභාවය දැනුණේ කාටද අයින් කරගන්න? උත්සාහ කරන් විඳින එක ගන්න. මම කියන ස්වභාවය දැනුනේ කාටද අයින් කරගන්නේ? ඒ කාටද කියලා උත්සාහ කරන්න පුළුවන් තරම් මනසිකාර කරලා බලන්න කාටද දැනුනේ කියලා. නිකන් නෑ කියන්න එපා. හොඳට උත්සාහ කළා බලන්න. ඒකයි. කරුමේ තියෙන්නේ පොඩි කාලේ ඉඳලා දහම් අහලා තියෙනවනේ ඔබ. ඒ ඔක්කොම අවාසියට ඉඳලා තියෙන සංගත. ඒ දැන් ගිරව දාන්න පුළුවන්. අර යුනිවර්සිටි එකෙන් ගිරව දානවා කියන්නේ. ඒ කියන්නේ කඩපාඩම් කරගන්නේ. දැන් බන කඩපාඩම්. පොඩි කාලේ ඉඳලා බන අහලා අහලා කඩපාඩම්. ජීවිතේ දුකයි. ඒකයි වෙන්නේ. තේගෙන ඉතින් ඔබ හිතා ගන්න සමාදා මට ඉතින් අවබෝධයි. ඇයි ජීවිතේ දුකයි. අවබෝධ වෙච්ච කෙනා වෙනුත් තර ජීවිතේ දුකයි. ඔබ වෙනුත් තර ජීවිතේ දුකයි. මේ බලනකොට පෙනුමට පේන්නේ කවුද? දෙන්නම තේරිලා කියලා. නෑ එක්කෙනෙක් අවබෝධයෙන් කියනවා අනිත් එක්කෙනා කඩපාඩමින් කියනවා. අන්‍යාගමිකට මේක ඉගෙන ගන්න ලේසියි කියනවා. මොකද එයා ඉන්නේ සම්පූර්ණ විපරීත දෘෂ්ටියක. එද එයාගේ දෘෂ්ටිය ගලවන්න ලේසියි. කඩපාඩම් කරගෙන ඉන කෙනා ට මේක තේරුම් ගන්න දෙන ලේසියි. අවබෝධ කරන්න අමාරුයි. අරයට තේරුම් කරන්න අමාරුයි. නමුත් තේරුම් ගත්තොත් ඒක අවබෝධයෙන්ම තමයි යා තේරුම් ගන්න. මොකද? ශ්‍රද්ධාවටපත් වෙන්නේ නැහැ බනහන්න කලින්. ආ කියනවා ඔබ බලන්න තමුදට කියන් තියෙන එක බලන්න. ඔබ තමයි ඉඳගන්නේ. ඔබ එහෙම නෙවෙයි. නේබල වල ඉඳගන්නේ. ඇදලා කියන දෙයට විරුද්ධව හිතන්නවත් හිතෙන්නේ නැහැ. දැන් මං කියන්නේ මට විරුද්ධව හිතන්න. අපහසෙට නෙමෙයි. දහමට අපහසෙට නෙමෙයි. විරුද්ධව හිතන්න බලන්න. යම් දහම් කරුණක් ආවට පස්සේ වෙන්නේ මේක ඔබට කියන්න කලින් මම අපේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනවා. ඒ කතා කරද්දී මම උන්වහන්සේලාට කියන්නේ මම ඔබ වහන්සේ දැන් මේක කියනවා. මේක බොරුයි කියලා ඔප්පු කරන්න පුළුවන් නෑ. හාමුදුරුවෝ 3-4 දෙනෙක් එක 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 කියන්න උත්සාහ කරනවා. මොකටද? මේක බොරුයි කියලා ඔප්පු කරන්න. දැන් උන්නහසලට තේරෙනවා මේක හරි කියලා. හන්දම උන්නහසල මේ වෙලාවේ තර්ක කරන්නේ මොකටද? මේක බොරුයි කියලා ඔප්පු කරන්න. ඔබ එහෙම කරන්න ඕනේ නැහැ. නමුත් කියන පළියට ගන්න එපා. දැන් මම ඔබෙන් අහුවේ ඔය මම කියලා හැංගෙන්නේ කාටද? හොන්දට කල්පනා කරලා කවුරු හරි ඉන්නවද කියලා බලන්න කල්පනා කර. නමුත් අපි හොඳටම දන්න දෙයක් තමයි මම කියලා හැංගෙනවා නම් මේ කියන්නේ මමෙක් නැහැ නේද? එතන කවුරුත් නැහැ. ඒ කියන්නේ හැංගෙන්නේ. එන හැංගෙන්න ඕනේ නැත්නම් බෙන්ගුදනේ. මම ඉන්නවා. උතන මම ඉන්නව නෙමෙයි. උතන මොකක්ද තියෙන්නේ? හැංගෙනවා. මම කියලා ස්වභාවයක් හැංගෙනවා. හරියට ඔළුව කැර කිව්වට පස්සේ බිල්ඩින් ඇඟට වැටෙනා වගේ හැංගෙනව නේද? ඔළුව කරකොල 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 අතහැරියම මොකද වෙන්නේ? ඔබෝ විසි වෙනවා වගේ දැනෙනව නේද? එතකොට වටේ තියෙනව ඔබ ඔබ නිකන් ඉඳලා වටේ තියෙනව බැලුවොත් එම් මොකද වෙන්නේ? වැටෙනවද මං කියන්නේ? ඔබ කැරකිලා තියෙනවද පොඩි කාලේ හැරි? ඈ කිරි කිරි බෝලේ රැලි මාලේ කළා තියෙනවද? කළා තියෙනවද? කළා තියෙනවා. එහෙනම් ඒක කරද්දි කැරකිනකොට සිංහදෙනි ඔළුව කැරකිනවා වගේ ආවද නැද්ද? එතකොට ඔබ වීසි වුණාද නැද්ද? ඒ වීසි වෙනකොට ඔබ වීසි වෙන්න තියෙන අල්ලගත්තා නම් කවුරු හරි. දැන් කැරකෙන්නේ මොකද්ද? දැන් ලෝකේ. ඒතකොට ලෝකේ ඇත්තම මේක කැරකෙනවද ඔබ වටේ? නෑ. හැබැයි කැරකෙන බව හැංගෙනවා. ඔන්න ඔකද මම වගේ එකක් හැංගෙනවා. ඇත්තටම මම කියලා එකක් එහෙම එකක් නෑ. එහෙනම් මම කියලා හැංගෙන්නේ කාටද? එහෙම එකක් ගන්න බෑ. ඈ එතන ඔබට පේනවා අපි කියන්නේ මම කියලා හැංගෙනවා මිසක් මම කියලා එකක් ගන්න බෑනම්. එහෙනම් මේ මම කියන ස්වභාවයකින් එන එක නෙමෙයි මේ. මේ සත්‍යයේ ස්වභාවයක් නෙමෙයි මේ. මේ ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමයේ අග කෙලවර. ඒ කියන්නේ ස්වභාවික ක්‍රියාදාමයක් තියෙනවා උදා වේවි වැයවි යන මුහුදුරල වගේ. ඒ ස්වභාවික ක්‍රියාදාමයේ මුදුන් කෙරවලදී දැනෙනවා මම කියලා එකක් හැංගෙන්න පටන් ගන්නවා. එතකොට වැය වෙන්නේ මම වගේ හරියට. ඒක නිසා මොකද කරන්නේ? වැය වුණාට පස්සේ ආපහු උපද්දනවා. දැන් වැටුණාද? හරි. දැන් ජාතිය වැටුණාද හොඳට ඔහොම? එහෙනම් දැන් මට කියන්න වෙනතරින්. ඔය දුක්ක දෝමනස උපහාස හැම එකකටම හේතුව. ඔය හදන ජාතිය නෙමෙයිද? එහෙනම් දැන් මට කියන්න වෙනතරින්. ජරා මරණය දුකයිද නැද්ද? ජරා මරණය දුකයිද නැද්ද? මගේ මම කියන ස්වභාවය හැදිලා ජරා මරණය දුකයිද නැද්ද? දුකයි. නැත්නම් නිකන් ජරා මරණය දුකයිද? නැහැ. නිකං ජරා මරණේ දුකයිද? නෑ. මම කියලා හැංගුණාට පස්සේ ඒක ජරා මරණන එක දුකයිද? ඒක දුකයි. එහෙම නේද? අමනුස්සයා ඇඟට වැහිලා ඉන්න වෙලාවේ උඩ ඉඳලා වැටෙන එක දුකයිද ඔබට? ඔබ ගැඟට අමනුස්සයා වැහිලා ඔබ දන්නේ නැහැ දැන් මොනවද වෙන්නේ කියලා. උඩ ඉඳලා පල්ලෙහාට යන දුකයිද? නෑ. අමනුස්සයා ඇඟෙන් අයින් වෙලා උඩ ඉඳලා පල්ලෙහාට යනවා. දැන් මොකද වෙන්නේ? දැන් දුකයි. එහෙනම් ජරා මරණය දුකයි. කාගේ ජරා මරණයද? අහුවෙන්න එපා. කාගේ ජරා මරණයද? ඈ? කාගේ ජරා මරණයද? කාගේ ජරා මරණයද කියෙහෙම එකක් නැහැ. මම කියලා හැංගෙනකොට වෙන ජරා මරණය. දුකයි. දැන් මම කියලා හැංගෙන්නේ කාටද? කාටද? එහෙම ගන්න බෑ. ඒක මම කියලා හැංගෙනවා විතරයි. එහෙනම් දැන් ඔය දැක්කා තේරුණාද? එහෙනම් දැන් අපි ඔය එක 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 චතුරාර්ය සත්‍ය ක්‍රමයකට යමු. ජරා මරණය. ඔබ දැකගත්තද දැන්? ජරා මරණය කියන්නේ මොකද්ද කියලා දන්නවද දැන්? ජරා මරණයට හේතුව මොකද්ද? ජරා මරණ දුක්ඛය. ජරා මරණ දුක්ඛය දැක්කද? ජරා මරණය කියන්නේ නැතුව එහෙම ගමුකෝ. ජරා මරණ දුක්ඛය දැක්කද ඔබ දැන්? ජරා මරණ දුකේ දැනිච්ච අයත උසන්න. ඒක කාටවත් දැනෙන එකක් නෙමෙයි. ඇයි අපි ඒකට ඒක නැති හින්දාද? නෑ, අපිට ඒක ඔරොතු දෙනවා. මොකද ඒක දැනුනොත් අපිට පවතින බැරි නිසා. එහෙනම් ජරා මරණ දුකේ දැකපු අය ඔක්කොම දැක්ක නේද? මෙහෙම මෙහෙමත් කරන්නකො. උත්තර දෙන්න කම්මැලි නා. මම මෙච්චර කෑ ගහන ඕකට ඌ කියන්න බැරිද? ඔව් නැත්තම් නෑ. එච්චරයි. ඔය දෙක කියන්නේ. ජරා මරණ දුක දැක්කද? ඔව්. ජරා මරණ දුක දැක්කනම් ජරා මරණ දුකට හේතුව දැක්කද? ජරා මරණයේ දුකක් උනේ මොන හේතුව නිසාද? මම කියලා හැංගිච්ච නිසා. ඒක දැක්කද හැමෝම දැන්? එහෙනම් මම කියලා හැච්ච හැංගීම දුරු කළා නම් ජරා මරණය නිසා ආයේ දුකක් ඉන්නේ නෑ නේද? එහෙනම් හැංගීම දුරු කරන්න මාර්ගයක් තියෙන්න ඕනේ නේද? අන්න ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒක පස්සේ තේරුම් ගමු. එහෙනම් ජරා මරණ දුක දැනගනි, ජරා මරණ දුකට හේතුව දැනගනි, ජරා මරණ ඒ දුක ඒ හේතුවෙන් ජරා මරණ දුක නැති වෙන බව දැනගනි, ඒකට තියෙන මාර්ගය දැනගනි. ඔන්න පින්වතුනි 44 ආකාර පටිච්චසමුප්පාද ඥාන දර්ශනේ පළවෙනි ඥානය. එහෙනම් පළවෙනි ඥාන හතර. ජරා මරණ දුක දැනගනි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙන බව දැනගනි. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දැනගනි. හැබැයි මේ ජරා මරණ කියන්නේ වැය වෙලා යන එක නෙමෙයි මෙතන. ජරා මරණ දුක. අපි එහෙමම කතා කරමු එතකොට හරි. ජරා මරණ දුක දැනගනි. දැනගත්තද නැද්ද? ජරා මරණ දුකට හේතුව දැනගනි. හේතුව මොකක්ද? ජාති. ඒ කියන්නේ ජාතිය නිසා ජරා මරණ දුක වෙන බව දැනගනි. මොන ජාතිය කියන්නේ නැතුව අපි ගමු. මම කියලා හැඟෙන නිසා ජරා මරණ දුක වෙන බව දැනගනි. එහෙනම් මම කියලා හැඟෙන එක දුරු කිරීමෙන් ජරා මරණ දුක නිරුද්ධ වෙන බව දැනගනි. දැනගත්තද නැද්ද? එහෙනම් ඒකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැනගනි. ආර්ය අෂ්ටාංග මාර්ගය කොහොමද එන්නේ කියලා පස්සේ දැනගමු. එහෙනම් ඔන්නෝක තමයි පිඟුතනි 44 ආකාර පටිච්චසමුප්පාද ඥාන දර්ශනේ පළවෙනි ඥාන හතර. ඒක කියලා දෙන්න ගියා පිඟුතනි පය දෙකක්. ඒ වුණාට මේ ලෝක සත්‍යෝ පටිච්චසමුප්පාදයේ දන්න තරම් බුදුහාමුදුරුව දන්නේ නැහැ. එහෙම තමයි මේ ලෝක සත්‍ය හිතන් ඉන්නේ නේද? පටිච්ච සමුප්පාද ඕක මොකද්ද? කී කියනවා. මට අවුරුද්දක් විතර දෙන්න 44 ආකාර පටිච්ච සමුප්පාද දර්ශනේ ඔබට කියලා දෙන්න. ඊට ඕක ලේසි එකක් නං. ඔය කියන තරම් මිනිස්සුගේ කටේ තියෙන තරම් ඕක ලේසි එකක් නං. මොකටද මේ මිනිස්සු දුක් විඳින්නේ? අකෝ පටිච්චසමුප්පාදේ දන්නවද? එයිනම් ගේමන් නොදන්න. අවිජ්ජා පත්‍ය සංකාර විඤ්ඤා නාම රූප තලයතන පස්ස වේදනා නේ? තණ්හා උපාදාන භව ජාති ජරා මරණ නංගේ. ඒව මේ දැස්ස කේවලස දුක්ඛක් අඳ සමුදය හොතින. ඒක නෙමෙයි නංගේ. ඔයා හිත අර පාටියට එනව නේද? මේ හොඳ ටෝම දැකලා නේද පටිච්චසමුප්පාදේ? ඕකයි වැඩේ නේ. මතක තියාගන්න. නතේන පඬිතෝ හෝති යාවතා බහු භාසති කේමි අවේරි අභයෝ පඬිතෝති පෞච්ඡති. ගොඩාක් දැනගෙන ගොඩාක් කියෙව්වයි කියලා එයා පඬිතෙක් වෙන්නේ නැහැ. වෛර පහක් බය පහක් දුරු කළා නම්, නිවන් දොර අවියසට පැමිණුණා නම්, ලෝක සත්‍යයට බිය දුරු කරගන්න ක්‍රමය දෙතනවා නම්, ආන්නේ කෙනා පණ්ඩිතයෙක් යයි කියමි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒක නිසා අපි මෙතන ගාත 3-4ක් කවුරු හරි දැනගත්තා කියලා එයාට ධම්ම අවබෝධය කියලා හිතන්න යන්න එපා. ඒවෙන් මුලාවටපත් වෙන්න යන්න එපා වෙන්නේ. තමහර උත්තරමේ ඉන්න පුළුවන් මේ සතරපද ගාතාවක් පාඩන්නේ නැහැ. නමුත් සිංහල වශයෙන් මේ සිංහලෙන් කියපු ධම්ම හොඳට තේරිලා ඒ මඟ වඩාගෙන අරිහත් වෙන්න ඔන්න මෙන්න ඉන්න පුළුවන්. ඒකයි කියන්නේ මෙතන. බලන්න අර කේමි අවේරි අභයෝ කියන ස්වභාවය තියෙනවද කියලා. එයා නිවන් දොර අභිසතර ගිහිල්ලාද ඉන්නේ කියලා බලන්න එකට. ඒ කියන්නේ එයා බිය දුරු කරගෙන ගිහිල්ලාද ඉන්නේ කියලා බලන්න. මොකද සත්‍යය බය නිසා තමයි පින්විතනේ ඔය ගොඩක් දේවල් කරන්නේ. සිංහය ඔබව දැකගම ඇඟට පනින්නේ ඇයි? ඔබ ඇඟට පනී කියන බයට. ඉස්සර වෙච්ච එක්කෙනා දිනනවා කියන එක තමයි පින්විතනේ කැලෑ නීතිය. හොඳට බලන්න. කැලෑ නීතිය කියන්නේ ඒකට නෙමෙයිද? ඉස්සර වෙච්ච එක්කෙනා දිනනවා. ඒ බය නිසා එන ඔබ බලන්න පිංගුතනි ඔබ යතුරු නිසුර කරන පිරිස් ලෝක සත්‍යයට හිඟි හිංසා කරන්නේ බය නිසා, හොරමර වංචා කරන්නේ බය නිසා, සුරාසුදු දුරාචාර කරන්නේ බය නිසා, බරුකේලම් පරුස වචන හිස් වචන කියන්නේ බය නිසා. එහෙනම් මේ ලෝකෙට වෛර පහ බය පහක් ඇති කරන කෙනෙක්ද කියලා බලන්න. ස්වාමින් වහන්සේලාට නින්දා පහත කරන අයද? මං කිව්වේ ගෲප් හදාගෙන ඒ ගෲප් වල මොනවද දන්නේ? අර හාමුදුරුවෝ එහෙම කොහොමද කියන්නේ? ඒ හාමුදුරුවෝ කොහොමද ඕම කියන්නේ? ඕව දන්නේ. ඒක තලු මරනවා තව ගොන් රැලක් ඉඳගෙන. නමුත් ඒවට දාලා තියෙන නම් ඔක්කොම බෞද්ධ නම්. අපි නිවනේයන් නිවනේ නියන්න කපලා. අපි කොහේ යන්නද? වනේයන්. ඔය වනේ යන්න ඔය හදන්නේ. හරක් රැලක් එකතු වෙලා. ඕවට නම් ගෑවෙන්නවත් එපා පින්විතේ. මම ඔබට කියන්නේ ඒකයි. ආර්ය උපවාදයේ කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. අද ඉන්න පුළුවන් පින්විතේ හාමුදුරු කෙනෙක්. අපි හිතමු අද ඉන්න පුළුවන් හාමුදුරු කෙනෙක් කියන්නේ කාන්තාවක් අතින් අල්ලගෙන බදාගෙන ඉන්නවා. කාන්තාවක් අතින් අල්ලගෙන බදාගෙන හිටියත් පරාජික වෙන්නේ නැහැ හාමුදුරු. පරාජික වෙන්න නම් වෙන ක්‍රමයක් තියෙනවා. මේ ලිංගික සංසේවනයේක මේ දෙන්න ඕනේ. හැබැයි වෙන අවැත් සිද්ධ වෙනවා. අද රාත්‍රියේදී මොකද කරන්නේ? ඔබ උදේ දැක්ක හාමුදුරු කෙනෙක් බදාගෙන ඉන්නවා ගෑනු කෙනෙක්ව. අද රාත්‍රියේදී මොකද කරන්නේ? අනික් සංඝයා විසින් ඒ භික්ෂුව කැඳවනවා. මේන්න. ඔය කරේ ඔය කරන්න එපා. ඔය දැන් අවැත් කරගත්තානේ. කමක් නැහැ. එන්න. ඔයාලට අපි අනුකම්පාවෙන් ආව සුද්ධ කරන්න. කියලා මේ විතර මොකද කරන්නේ? ඒ අවැත පිරිසුදු වෙන්න අවශ්‍ය ඒ කර්මය කරනවා. සංඝයා වහන්සේලා එකතු වෙලා. ඒ විනය කර්මය කළාට පස්සේ ඔන්න ඒ භික්ෂුව දැන් පිරිසුදු වුණා. ඒ විනය කර්මය කරනවා කියන්නේ වතුරේද ඔබලා ගන්න එක නෙමෙයි. අවවාද අනුශාසනා කළා. ඒකේ තියෙන ඒ වැරදි ස්වභාවය පැහැදිලි කළා දීලා. ඒ ඔක්කොම කළා. පිරිසුදු කළා. පිරිසුදු කළ ඉවරලා රාත්‍රියේදී මොකද වෙන්නේ? අරිහතුන් වහන්සේ නමක් ආවා. උන්වහන්සේ වැඩලා මොකද කරන්නේ? අර උන්වහන්සේට බණ කිව්වා. බණ කිව්වට පස්සේ උන්වහන්සේ දැනගත්තා මම මේ මොනවද මේ කළා දෙන්නේ මෙච්චර කළා. මේක මහා පුදුම කුණු ගොඩන්නේ. එහෙම කියලා හිතලා බින්දින් මොකද කරන්නේ? එදා රාත්‍රියේ උන්වහන්සේ අරිහතට පත් වුණා. හැබැයි එදා පහ ඒ ඉස්සල දවසේ උදේ ඔබ ෆොටෝ එකක් ගහගත්තට ගෑනු ළමයෙක් එක්ක ඉන්නවා. නැත්නම් ගෑනු කෙනෙක් එක්ක ඉන්නවා. අද උදේ දැම්ම ඕක දැම්ම කවුද ගෲප් එකට. නාල මොකද කරන්නේ? දැන් තලු මරනවා කට්ටියත් එක්ක. කාගෙන අරිහතුන් වහන්සේ ගැන. ඒකයි මම කියන්නේ ඊට වඩා හොඳයි නේද හක්ක පටස් දෙයක් අල්ල බුදිය ගන්න. හීනෙන් හැපේ යෝග. නේද උදේ නැගිනකොට හක්ක නැතිලා තියෙන්නේ. ඒක හැපයි වින්නද මේ මීහරක් වැඩ කරනවට වඩා. එහෙනම් ඔය මන්ද මානසික ගෲප් වලට සම්බන්ධ වෙන්න එපා ඔබ. සම්බන්ධ වෙනවා නම් මෙහෙ එන්න එපා වින්නද මම කාලේ නාස්ති කරන්නේ. මොකද ඔබ එක එක්කිනා ගැන මට දැනෙනවා ඒකයි මට තියෙන ප්‍රශ්නේ. මම ඊයේ අමරසන හමුදුරුවත් එක්ක කිව්වේ ඒකයි. මේක මහා පුදුම කර්මයක් මට මේ මිනිස්සු එක එක්කිනාව තනි තනියෙන් දැනෙනවා කියලා. ඔය පාරමිතාන පිරුවට වඩා හොඳයි වින්නද නිකන් ඉන්න කියලා මට හිතෙලා තියෙන්නේ. මේ ෆේක් බෝධිසත්වය වගේ උන්වහන්සේට ශක්තියක් තියෙනවා. ඒක නිසා උන්වහන්සේ ඒක කරගත්තා. අපිට එහෙම ශක්තියක් නැහැ. එච්චර පාරමිතා හුල්ල නැහැ. නමුත් මේ මට්ටමේ හිතාගෙන ඉඳලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඔබ තනි තනියෙන් දැනෙනවා. ඉතින් මේ ඔබ මේ ඉන්නකොට ඉතින් මට දැනෙනවා. මේ ඉතින් මේ මනුස්සයා හතර පහට යනවා. එහෙනම් මේ පුතත් හතර පහට යනවා. මේ දුවත් හතර පහට යනවා. මේ නෝනා, මේ මහත්තයා, මේ ඔක්කොම හතර පහට යනවානේ. තනි තනියෙන් දැනෙනවා ඉතින් මෙතන ඔබ. ඔබ හතර පහට යනවා කියලා නෙමෙයි දැනෙන්නේ. ඒකෙන් දින ප්‍රශ්න ඒකයි මම කියන්නේ පුළුවන්තර ඔබ මේ පිනට නැඹුරු කරගෙන මේ දේවල් කරන්න කියලා හැම එකක්ම කරන්න වෙනද ඔබ කොහොම හරි ගොඩ දාන්න. ඒ අස්සේ මොකක් හරි ගෲප් එකකට රින්ගගෙන ඉන්න ඊට පස්සේ මොකද කරන්නේ? අර මීහරක් රංජුවත් එක්ක ඒවත් අද බානවා. මං කට ගන්න ගම මෙතන බණ කියනවා. නිවන් දකින්න මොකටද ගෲප්? සම්බන්ධ වුණත් කමක් නැහැ. මේකෙන් වැදගත් යමක් ෂෙයා වෙනවා නะ. කිසිම මිනිස්සෙකුට හරි සත්ත්වෙකුට හරි කමක් නැහැ. නින්දා කරන්න ඒවට යන්න එපා. තමගිරු නින්දා කළා තමන්න සතුටක් එනවා කියන්නේ තමන් තිරිසන් යෝනියෙ ඉන්න කෙනෙන්නේ. තිරිසන්ගත ස්වභාවයක් තියෙන්නේ. හොඳට බලන්න තමන් ඉන්න ගෲප් එක වින්නද. තමන් ඉන්න ගෲප් එකෙන් තමන්ගේ ස්වභාවය තීරණය වෙනවා. එතකොට තමන්න තේරුම් ගත්තහින් තමනුත් තිරිසනෙද්ද කියලා. වැටුණා නේද? එහෙනම් නිවනට වාද ඇති කරගන්න එපා කිසිම ආකාරයක. එහෙම ඇති කරගන්නව නම් මේ ගේට් එක මෙහාට එන්න එපා. එන්න මම නැහැනේ. ඇර දානි දීලා යන්න. බනහන් ඉඳගෙන ඉන්න එපා. දානි දෙන්නේ නැහැ කියන මම මොකක් බලන්නේ කරන්නේ නැහැනේ. එයා බනහන් නැහැලා ඉඳගත්තුද මට උදව් කරන්න පුළුවන්. දානි දුන්නාට පස්සේ ඒකල උදව්වක් කරගන්නවා දිවිලෝක යනවා ඉතින් ඒක හරි. අපි දිවිලෝක යනවා කියන එක සාරත්තර ගන්න නැහැනේ. ඒ අපි ක්වොලිටි ෆේල් වෙන අය. අපි දිව්‍ය ලෝකයට යවනවා කියලා කියලා දෙන්නේ. හොලිඩි පාස් වෙන අය කෙලිම නිවෙන්ට යන්නේ. හරි. එහෙනම් ඔන්න 44 ආකාර පරිසම්පද ඥාන දර්ශනේ හතරක් කතා කළා. දැන් ඕක ඉදින් මානසිකාර කරන්න ඕනේ. දැන් පැය දෙකක කාලයක් තියෙනවා පින්තුනේ. මේ පැය දෙකේ කාලය ඇතුළත මානසිකාර කරන්න. හරි හොඳයි. එහෙමනම් මේ කරගත්තා වේ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමේ ඔබ අප සීල දෙනාටම ශ්‍රී මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේ තුළදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන් සීත වෙන වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන් ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි.